26 වෙනිදා අපිට තවත් සෙනසුරාදා දවසක් ධර්ම සාකච්ඡාව සඳහා ඉතින් අපි ඒකේ මුල් කාලය අපි දිනචර්යාව අද මම හිතන්නේ අපිට මතක් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ අද එදාගත් මාතෘකාවට පස්සේ තියෙන දවසේ මාතෘකාව ඉදිරිපත් කරගන්න. ඒ අනුව අපේ ධර්ම සාකච්ඡාවේ ආරම්භය සම්ප්‍රදාන කුල ලැබලා පස්සේ අපි විෘත කරගන්න පුළුවන් තරම් කාට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන විදිහට ඒ අනුව ඒ මතක් කිරීම අනුව අපි අද දවසට අදාළ යෝගාශ්‍රම දිනචරියාව සභාගත කරන විදිහට මම අපේ 13 කොටි ගරු ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව. සුමිහිරි නිවන් සැපතෙන් සැනසුණු කැමැති දිවි පුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදුකර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දිනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නේ නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හිදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටැන, ඇඳුරු උවටැන, ගිලන් වැඩිහිටි උවටැන අනාදීෙහි සුදුසු කල්හිදී රිසිනම් හීල්ලන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණදහම් පුහුණුව සිරුළු පිළිදැගුම් බවුන් ඈනියත කිසෙහිදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදි පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතේ සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමටහන් ගත් සිතින් නියමිත තැනට පිණිත්තු පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමටහනින් යුතුව පිඬු පිණිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන්හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණවත් පිළිවෙතියේදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා ඍසිනම් ගිලන් පසකිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමටහනින් කල්ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනිටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍යසම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්ම දේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහර කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කරගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොමිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතු. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතු. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඬලීමට සමතෙකු විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැකගනිමින් දසධම්ම සූත්‍ර, ආකංකේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ප්‍රමාණිකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුනට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවාසාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණයේ ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම් ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමී කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතරද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුකමය. යෝගාවචර දිනචරියාවයි.
අපිට මේ අහන්න ලැබුණේ යෝගාවචර දිනචරියාව. අපි ඊගාව දවසට යෝගාශ්‍රමයේ කතිකාවතේ පළවෙනි කොටස ඉදිරිපත් කර ගන්නවා කියන මතක් කිරීම සිහිපත් කරනවා මේ වෙලාවේ ලබන සුමානෙට. එතකොට ගිය පාර අපි ඒ ධම්ම සමාදාන හතරක් මතු කරගත්ත සංගීති සූත්‍රේ දවසේ මාතෘකාව විදිහට සුමානෙ මාතෘකාව විදිහට මම ඉල්ලා හිටනවා. ඊට පස්සේ තියෙන මාතෘකාව අද දවසට නිමිත මාතෘකාව සභාගත කරන විදිහට ඒ තාතුනිකුටි ස්වාමීන් වහන්සේ.
අවසරයි ස්වාමීන් වහන්ස. දීඝනිකාය සංගීති සූත්‍රය දීඝනිකාය පාඨික වර්ගයේ සංගීති සූත්‍රය 386 පිටුව චතුක්ක නිපාතය. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්ම සම්ම දක්ඛාතා තත්ථ සබ්බේහෙව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ චත්තාරෝ. එවත්නි, දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත? එහි මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වනු පිණිස, චිරස්ථායී වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතු, විවාද නොකළ යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත්. චත්තාරෝ ධම්මක් කන්දෝ, සීලක් කන්දෝ, සමාධික් කන්දෝ, පඤ්ඤාක් කන්දෝ, විමුක්තික් කන්දෝ. ධර්මස්කන්ධ සතරක සීල ගුණය වරහන් ඇතුලේ ඵල සීලය, සමාධි ගුණය වරහන් ඇතුලේ ඵල සමාධිය, ප්‍රඥා ගුණය වරහන් ඇතුලේ ඵල ප්‍රඥාව, විමුක්ති ගුණය වරහන් ඇතුලේ ඵල විමුක්තිය. ඒක කරන් තියෙනසො.
ඔය යනු අපිට මේ සාමාන්‍ය දන්න වචන හතරක් තමයි. ඒකේ මේ ඔක්කොම ශීල සමාධි ප්‍රඥා විමුක්ති කියන ඒවා කවුරුත් දන්නවත් වගේම කවුරුත් ප්‍රාර්ථනා කරන දේවල්, හැම කෙනෙක්ම මේ වෙනකොට යම් ප්‍රමාණයක් ළඟා කරගෙනක් තියෙන දේවල්. ඒක නිසා ඒක සම්පූර්ණයෙන්ම හඳුනා දීමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ ඔක්කොම හොඳ ධර්ම. දැන් මේකෙන් ආර්ධනා කරන්නේ ඒ ගුණධර්ම දිගේම වඩා හොඳ තැනකට යාමට, වඩා හොඳ දෙයකට හිටලාලා කටයුතු කිරීමයි මෙතන කියන්නේ. ඉතින් ඒ වඩා හොඳ දැනට තමයි ළඟ තියෙන හොඳින් වින්කර හඳුනා ගැනීමත්, එහෙම නැත්නම් හොඳ හඳුනා ගැනීමත් දෙක අතර මොනවාගේ අභියෝගයක්ද තියෙන්නේ කිව්වොත් මම හිතනවා ටිකක් ඔළුව පටලවිලා යයි කියලා. අපි හොඳ නරක දෙකෙන් හොඳ තෝරගන්න අපි එකිනෙක එකතු වෙන්නේ නැහැ. එක එකනෙක් පුද්ගලිකව හිතලා තමයි සමාජයේ තියෙන ඔය විකෘති වලින් අයින් වෙලා සමහර සමාජෙනුත් අයින් වෙලා මෙතෙන්ට ආවේ. අපි දෙන්නේ එකට ඒ විදිහට අඳුරන්නේ නැහැ. තනි තනිය තමයි කටයුතු කරුවේ. ඒක ඉතාමත්ම අමාරු යෝධ කෘත්‍යයක්. ඉතින් ඒ කෘත්‍ය කරනකොට හොඳ ඉලාඩ බුද්ධ ශාසනයක් තිබුණා. හොඳ වෙන හොඳ වගේ මේ වගේ තෝතැන්නක් තිබුණා. තවත් ගොඩාක් තෝතැනි කී කිය විකුණු විකුණා ඉඳදී අපි මේක හොයාගත්තා. ඒකට අපි කවුරක්වත් මෙහෙන්න කියලා අතවැණුවෙත් නැහැ. අපි දෙන්නේ කටක් දාගෙන ගිහිල්ලත් නැහැ. ඉතින් ඒක ඉතාමත්ම අමාරු වැඩක්. ඊට පස්සේ ඕක මේ හොයාගත්ත දේ නැත්නම් මේ හොඳ නඩතු කරන්න බෑ. හොඳට පැමිණිච්ච පැමිණින් නරකතයලා හොඳට පැමිණිච්ච පැමිණින් අපි හොඳ අරසගෙන නැත්නම් හොඳ අපි අරස නොකරන ඉඩ තියෙනවා. ඒ නිසා අපි වඩා හොඳට යෑම තමයි ඒක තථා වලිකණ්ඩ පුළුවන් ක්‍රමේ. අපි ප්‍රයත්න කරන්න ඕනේ හොඳට හොඳ වෙන්න. ඒකට අපි අනිවාර්යයෙන්ම හොඳ පැත්තට අඳලා හිටියා. වඩා හොඳ වීම අපේ අතින් ගිලීලා ගියොත් මෙට්ටහි වෙනවා කියන එකක් වෙනවා. ආසවට්ටහණිය වෙන තැනක් තියෙනවා. ඒ ආසවට්ටහණිය දනොත් අපි ආයේ අර හිටපු තැනටපත් වෙනවා. එහෙම නැත්නම් අර හොඳ නරක දෙක තේරෙන්නේ නැති හෝ නරකට යනවා. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙනවා. තිත්‍ය සංවාසක රාජරාජ මහාමාත්‍ය තිත්‍ය ශාවක ඇසුරු කරන්න ගියොත් ඔය තියෙන සීලෙත් යනවා සිවුරත් ගලවන්න වෙනවා කියලා. ඉතින් ඒක තමයි අපි කියන්න හදන්නේ වඩා හොඳ පැත්තට ගියේ නැත්නම් මේ පැත්තට කොහොමවත් ආකර්ෂණයක් තියෙනවා. ඒක නම් කරලා තියෙන්නේ මහිතන්නේ සංකදම සූත්‍රයේ ත්‍රිජානංශයට ඒක බොම් වටන සිද්ධියකින් වටන මේ සමාජගත සිද්ධියකින් පැහැදිලි වෙනවා. පැහැදිලි වුණාට පස්සේ බුදුදහම සඳහන් කරලා තියෙනවා ඕනම කෙනෙක් ඔය කොච්චර දියුණුවත් රාජරාජ මහාමාත්‍ය තිත්‍ය ශාවක වැඩි පිරිස ඇසුරු කරන්න ගියොත් තිබුණ තැනින් වැටෙනවා. එහෙම නැත්නම් අර හොඳ නරක දෙක තේරෙන්නේ නැති හෝ නරක තැනට වැටෙනවා. ඒ නිසා අපි අර වඩා හොඳ තැනට යන්න සැලසුම හදා ගන්න ඕනේ. ඒක අර හොඳ උපයාගත්ත හොඳ අරසා කිරීමේ වැඩපිළිලක් නැත්නම් උත්හාන සම්පදා ආරක්ක සම්පදාවටපත් වීමක්. ඒ වගේම මේ අපිව මොටිවේට් කරන්න එපා. අපි නිතරම උනන්දු කරවන්න ඕනේ. උනන්දු කරගෙන ගියේ නැත්නම් මේක පුස්කනවා. මේක මල බැඳෙනවා. ඉතින් මේ මල බැඳෙන එක අපිට වෙන කෙනෙක් මල බැඳිලා වැටිලා ඉන්න එක දකින්න එකත් එක පැත්තකින් මේ හොඳ දෙයක්. ඒක දකින්න එක නරක තමයි අනුගේ වැරදි හොයන එක. නමුත් මේ හරියට වඩා හොඳ වෙන්න හදන එකට ඒක හොඳ දෙයක්. පේනවා ඔය මේ தත්ත්වේ දුන්නාට தත්ත්වේ නඩත්තු කරන්න බෑ. නඩත්තු කරන්න අනිවාර්යයෙන් වඩා හොඳ තැනකට යනවා. ඒ කියන්නේ සීලේ බෑ අදි සීලයක් සමාදන් වෙන්නේ. මේ සීලෙත් නැති සීලෙත් හොරෙන් කඩන කඩලා සිල්ලතුන්ගේ වරප්‍රසාද විඳින ලෝකෙක හොඳ වෙලා බෑ සිල් අරගෙන බෑ අදි සීලෙකට යන්න ඕන. ඉතින් ඒ විදිහට සීලෙ අදි සීලෙ වීම තමයි මේකේ සාමාන්‍ය අටුවාචාන් වංශයෙන් පෙළලා තියෙන්නේ. සීක සීලයට පත් කරගන්න ඕනේ. සීලයේ සීක සීලයක් පාට පත් කරගන්න නැත්නම් ආර්ය සීලයක් පාට පත් කරගන්න කියලා. ඉතින් ඒක අවික්කප්පසාද අරියකන්ත සීල කියන වගේ නම් වලින් පොතේපති සඳහන් වෙලා තියෙනවා. ඉතින් අරියකන්ත සීලය කෙනෙක් කොහොමද ස්පර්ශ කරන්නේ? කෙනෙක් කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? කෙනෙක් කොහොමද මම දැන් මේ මාරේ ඉන්නවද කියලා දැනගන්නේ? ඉතින් ඒක ඇත්තටම පුද්ගලිකවම තමයි විසින් දත යුත්තද නැත්නම් සංසන්දණයෙන් පොතපත ගැලපීමෙන් කරන්න පුළුවන්ද? විශේෂම සරුවච්ඡාන්සේ මහා ප්‍රධාන හතරක් දේශනා කළා තියෙනවා. ඒ මහා ප්‍රධාන හතර ගල්පලා බලන්නේ කියලා තියෙනවා. මේ සීල යති යම් කිසි ප්‍රමාණයක වැටීමක් හෝ ලාභාල දෙයකට අපි හෙට්ටු කිරීමක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඉතිහාසයේ පැත්තෙන් ගත්තොත් 1956 විතර වෙනකොට මේ යෝගාසම සංස්ථාව ඇතිකරනද ඊට වෙනතන ඊට ඉස්සලා අවුරුදු 200කට කිට්ටු ප්‍රමාණයකට ඉස්සල්ලා සියන්නිකායෝ සිල්වත් සමාගම ඇතිකරනද ඒ අසරණ සන්න සරණංකර ස්වාමීන් වහන්සේට හේතුනේ මේ සීලයේ තරම පිරිහුණා. ඒ පිරිහෙන්න ඒක කොහොම හරි මතු කර ගන්න ඕන කියන ඒ බෝධි අදහස එනවා කාට හරි. ඒ යුග පුරුෂයෙකුට එනවා. ඉතින් එහෙම ඇවිල්ලා තමයි මේ සිල්වත් සමාගම ඇති කරලා තියෙන්නේ. මොකද එතකොට අර ගණින් වහන්සේලාගේ මට්ටමට වැටිලා සියලුම තැන්පත් තියෙන ස්ථාන මේ ගණයෝ කියන මට්ටමට ගණින් වහන්සේලා කියන මට්ටමට වැඩිලා ඒගොල්ලෝ පෞල් කන ගම කොහරි බුද්ධ පූජාව තියෙනවා. හාමුදු කෙනෙක් වෙනුවෙන් පෙනී හිටිනවා. සාමාන්‍ය පෞල් ජීවිතය ගත කරනවා. ඒක කපුවෙක් ඉන්නේ කෝවිල කරගෙන ඉන්න කපුවා. ඉතින් ඒ කපුවා ඉතින් කෙම්බුරු දවසට විතරක් නාලා සුද්ධ වෙලා මස් මාළු නොකා හිටියට අනිත් දවස් වලට එහෙම දෙයක් කරන්නේ නැහැ. එහෙම නොකර කරන්න ඕන ගමන් නැහැ. මොකද ඒගොල්ලන්ට ගොඩක් ඒ සීල්පද කඩන දේවල් නිතර හම්බ වෙනවා. ඉතින් ඒක නිසා ඒකට පේ වෙන වෙලාව ඇර අනික් වෙලාවයි කරන්නේ. ඉතින් ගණින්නාංශලා එහෙම තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ මට්ටමේ ඉන්නකොට ඒ අතරමැද හිටපු කෙනෙකුට තමයි හිතලා තියෙන්නේ මේ කොහොම හරි පිහිටවන්න ඕනේ කියලා සීලය. ඉතින් ඒ වෙලාවේ සියාම දේශයට රාමඤ්ඤ රටට රාජකීය කණ්ඩායම් කීපයක් ගිහිල්ලා තියෙනවා. අපි ළඟ තිබිලා තියෙන සම්බන්ධතාවය රාමඤ්ඤ දේශයත් එක්ක, බුරුම දේශයත් එක්ක, අමරපුර දේශයත් එක්ක තමයි. ඒ දිගට කරගෙන යන නැව් යන කණ්ඩායම් නැව් මුහුදුපත් වෙලා විනාශ වෙලා තියෙනවා. ඒක ගිය කට්ටියේ හෙදි සිවුරු ඇරලා පිරිසුදුව ගේන්න බැරි වෙලා අන්තිමට ශ්‍යාමයට ගිය කට්ටියට හරි ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ තමයි ශ්‍යාම නිකාය කියන එක ස්ථාපිත කරගෙන තියෙන්නේ. උපාලි කියන ස්වාමීන් වහන්සේ කියලා ශ්‍යාමෝ පාලි කියලා දාලා තියෙන එක තමයි. ඉතින් ඊට පස්සේ රජුරු එතකොට වැඩි කරජ කෙනෙක්. සිංහල මේ කොහෙද උඩරට. ඉතින් ඊට පස්සේ වැඩි කරජුරුවන්ට මේ හාමුදුරන්ගේ සංවිධාන ශක්තිය නිසා මොකුත් නොකර ඉන්න බැරිලා තියෙනවා. වැඩි රජුරෝ බුද්ධ ආගම රැකලා තියෙනවා. හැබැයි අලු ගාලා තියෙනවා නළලේ. අලු ගාගෙන තමයි මේ මහනුවර රාජ්‍ය කරලා තියෙන්නේ. සිංහල නමක් අරගෙන සිංහල බිසවුන් වහන්සේ නමක් ගෙන්නගෙන ඉන්දියාවෙන් තව බිසවුන් වහන්සේ නමක් ගෙලා රන්දෝලි රිදිලෝරි අකටදෝලි කියලා තියාගෙන තමයි රාජ්‍ය කරලා තියෙන්නේ. ඒක නිසා මහනුවර මාලිගාව වටේට කෝවිල් ගොඩක් හදලා තියෙනවා. පල්ලි ගොඩක් හදලා තියෙනවා. මොකද බොහෝ බිසවුන් වහන්සේලා රජුරුවන්ගේ හොඳටම හිත්ගත්තට බුද්ධ ආගමේ නෙමෙයි. ඒගොල්ලන් අවශ්‍ය තේවාවල් කටයුතු හැමතැනම කරලා තියෙනවා. ඒක පොළොන්නරු යුගයේ ඉඳලාම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒකේ පිරිහීම ක්‍රමයෙන් ගිහිල්ලා අවුරුදු 150ක් විතර රෙන්ඩ ඇති ආයසරයක් ඔය පානදුරා වාදී වගේ වාද පහකට ගිහිල්ලා වාදෙන් දිනුවට ඒ වාදවල හොඳටම සඳහන් කරලා තියෙනවා ලංකාවේ භික්ෂුව තුළ උපසම්පදාව නැහැ කියලා. ඒ වාද කරපු කට්ටියම ඔප්පු කරලා තියෙනවා. මොකද ඒක එක නිකායවල් කැඩනකොට අනික් මහානිකාය උපසම්පදා ප්‍රතික්ෂේප මේ නැහැ කියලා ප්‍රතික්ෂේප කළා කියලා. ඉතින් ඒවා ශාසන ඉතිහාසය කියලා වෙනම පොතක් ලියවිලා තියෙනවා. අන්න ඒක තියෙනවා ඉතින් කුඩු කන්දල් තමයි. ඉතින් ඒක නිසා පානතුරා වාදී කියලා තමයි අපි නෙමෙයි කියන්නේ. ඕගොල්ලෝ ඇයි මේ රාමජනිකා කදාගත්ත ඔයගොල්ලෝ සියන්නිකාය උපසම්පදා නැහැ කියලා ඔයගොල්ලෝ කියනවානේ. රජය අවසර දීලා තියෙනවා. ඒ දෙකේම නැහැ කියලා ඉවරලා රාමජනිකාය කදලා තියෙන අපිද? එතකොට ඒ ෆාදරුත් ලංකාවේ බෞද්ධෙත් තමයි කතෝලික ආගම අරගෙන වාද කරලා තියෙන්නේ. ඉතින් එතකොට දීපු උත්තර තමයි ගුණමිගට්ටුවත් ගුණානන්ද සාංශේ පණගස්සල තියෙන එක දැකලා තමයි ඕල්කොට් බ්ලැවට්ස්කි වගේ කට්ටිය ලංකාවට ඇවිල්ලා ආය මේක මේ මුද්‍රණ ශිල්පය තුළින් පාසල් පන්ති පිහිටවීම තුළින් අර කතෝලික කට්ටියගේ යුදෝපක්‍රම තමයි පාවිච්චි කළේ තියෙන්නේ. පාවිච්චි කළා නැවත ප්‍රොටෙස්ටන්ට් බුද්දිසම් කියන එක ඇති කරුවා ලංකාවේ. ප්‍රොටෙස්තන්තවාදී ඒ කියන්නේ ගේමට ගේම දෙන්න ලෑස්විචි කට්ටිය. ඒක අපි පුනරුත්ේ විචිත පිළිගර ගන්නවා. ඊට පස්සේ තමයි ඔය 56 දි විතර වගේ ඒකකින්වත් ඔය අවශ්‍ය කරන සීලෙ මත වෙච්ච නැති නිසා ගල්දුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ අපේ ලොකු සංසෙත් යාලු කරවගෙන ඔය යෝගාසම සංස්ථාව හදලා තියෙනවා. ඒකට විශාල මේ ගණනායකව හිටපු එනතන් කණ්ඩායම් නායක හිටපු අනිකුත් නිකාල ස්වාමීන් වහන්සේ ඇවිල්ලා යෝගාශ්‍රම සංස්ථාවේ සම්බන්ධ වෙලා ඒ පිරිසිදු වීම ඇති කරගෙන ඒක තමයි පවත්වාගෙන එන්නේ. ඉතින් පවත්වාගෙන යෙමිදී නායකත්වය දීලා තියෙන්නේ අපේ මීතිකල් ලොකු ස්වාමීන් වහන්සේ, අපේ ඥානාරාම ස්වාංශේ. ඒ ස්වාංශේ සීලය සම්බන්ධව කියලා තියෙනවා මේ ආච්චි ආය මනමාලියක් කරන්න යන්න එපා. දැන් කරන්න බෑ. දැන් අවුරුදු 2500ක් වයසයි. ඕක නඩත්තු කරන මිසක්ක 100ට 100ක් සිල් රකින්න යන්න එපා. එහෙම නැත්නම් කරන්න බැරි දෙයක්. අපි දැන් මේ තියෙන தත්ත්වය දැනගෙන එකිනෙකාට වැරදි පටව ගන්න නැතුව අපි මේක කරගෙන යන් කිය. ඉතින් ඒකෙම ඊට මම දන්නේ අද ඉන්නේ ඔක්කොමලා අපි උග දෙනෙක් මේක 100 කරන්න හදනවා. කරලා අරයාගේ අඩු වැරදි මෙයාගේ අඩු පාඩු කියන්න හදනවා. ඒක තිබ්බට කමක් නැහැ. කවුරුත් කාටත් පෙන්ලා දෙන්න ඕනේ. නැවත් මේ ආච්චි අම්මා කෙනේ කායේ මනමාලියක් කරලා පෝරු වෙනක් ගන්න බෑ. ඒක ස්වභාවයි. ඉතින් අන්නේ தත්ත්වෙ තේරුම් අරගෙන තමන්ගේ ශීලය දැනට දී ඇති වාතාවරණය යටතේ පුළුවන් තරම් රැකගෙන ඒක ඊගාවට තියෙන සමාධියට අදිචිත්ත භාවනාවකට යොදවන්න පුළුවන් ද කිව්වනම් ඒකෙන් කියන්න පුළුවන් සීලය ඇතිද කියලා. ඒකෙන් කියන්න පුළුවන් මේ සීලය ප්‍රමාණවත්ද කියලා. ප්‍රමාණවත් කියන්නේ මූලධර්ම වලින් කෙලවර නෙවෙයි, තියරිටිකල් මැක්සිමම් නෙවෙයි, අයිඩියොලොජිකස් නෙවෙයි. වැඩේට යන්තන් සන්තම් පදං අභිසමෙච්ච කියලා කියන්නේ යන්තන් සන්තම් යාන්ත ඉතින් අපිට මේ විමල බුද්ධ ආමරෝ කියනවා සීලවන්තං ගුණවන්තං කියනකොට සීලේ යාන්තං ගුණ යාන්තං තිබුණොත් ඇති කියලා කියනවලු සමහර ආමතරු. සීලවන්තන් නෙවෙයි සීලේ යාන්තං ගුණ යාන්තං. ඉතින් ඒත් ඇත්තට පටන් ගන්නකොට ඒත් ඇති. නමුත් ඒ බුරේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ තමන්ගේ සීලය තමන්ටම ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ මොකද්ද? අද එක චිත්තක්ෂණයක සතිය පිහිටවන්න පුළුවන් නම් ওই එකට වැඩියට සීල ඇති. ඒත් බැරි නම් අභව්‍ය කෙනෙක්. යාට සතිය පිහිටවන්න බැරිකම නෙවෙයි තියෙන්නේ සීලේ කාරණාවක් වෙන්න ඉඩ තිබේ. සීලේ විතරක්ම නෙවෙයි සමාධියට කෙලිම බලපාන්නේ ගොඩක් කරුණු තියෙනවා. සීල් චිත්තක්ෂණයක සතිය පිහිටවන්න බැරි නම් සමාධිය වෙන්න පුළුවන්. ඉතින් සමහරෙකුට සමාධිය අධිචිත්ත සමාධියක් කණ්ඩ බැරි වුණාට කමන්නේ. එයාට සීලේ හරි නගා හිටවන්න පුළුවන් නම් ඒකට සංසාර ගමනේ ලොකු දෙයක්. ඉතින් එයාට කියනවා සීල සත්‍ය පිහිටලා බලන්නයි කියලා. ඉතින් සමහරව පැහැදිලිව ප්‍රකාශ කරන එක චිත්තක්ෂණයට සත්‍ය පිහිටවන්න බෑ කියලා. උදව්කරනද ඒ කියන්නේ එයා කැමති නෑ තමන් බහුවේ පුද්ගලෙක් කියලා කියන්නේ. දවස පුරාම සත්‍ය නෙවෙයි මේ කියන්නේ. පරියන්ක පුරාම පවතින සත්‍ය නෙවෙයි මේ කියන්නේ. සක්මන පුරාම පවතින සත්‍ය නෙවෙයි. එක චිත්තක්ෂණයක් අඩු ගානේ සත්‍ය කියන එක පිළිගන්නවත් කැමති නැහැ. ඉතින් ඒගොල්ලන්ට තියෙන්නේ මේ සීලයේ ආධාරය අනුග්‍රහය කියන එක සහතික කරගෙන ඊට පස්සේ මේ චිත්තක්ෂණේ චිත්තක්ෂණ දෙකකට හදන එකයි. ඔය සතිපාසලෙන්වත් නිස්සරණ වණින්වත් අපි වෙන මොනම දෙයක්වත් කරන්නේ නැහැ. අපි කරන්නේ පුළුවන් තරම් ආවට පස්සේ මේකට ප්‍රධාන පරීක්ෂාව නැත්තම් ඇසිඩ් ටෙස්ට් එක පරීක්ෂා කරන්න තියෙන අපි සතියට දාලා බලනවා. සතිය දැම්මොත් අපි මේ පැත්තට ගන්නවා. අරගෙන කියන ඔය එක දිගට ක්ෂණ මාත්‍රව ක්ෂණ භංගුරෝ තියෙන සතිය චිත්තක්ෂණ දෙකකට ගන්න. ඒ සඳහා ඔය කට්ටියගේ තියෙන මේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න, මේ බොඩි නොලෙජ් එක පාවිච්චි කරන්න, පොඩක් අනුග්‍රහ කරන්න. ඒ එක දෙක කියා ගන්න පුළුවන් වුණා නම් ඉතින් වැඩේ හරි. ඊට පස්සේ ඥානේ ත්‍රිපිටකයේ මෙහෙම කියලා තියෙනවා, අරුණ නැන්ති මෙහෙම කියනවා, ඔබ හන්ති මෙහෙම කියනවා, අපි මෙහෙම කියනවා. දැන් නැගිටපු දරුවා හිටගෙන ඉන්න පුළුවන් දරුවා අඩියක් තියෙන හැටි ඉගෙන ගන්න. 2 3 4 5 6 7. ඔය 7 7 කියනකම් විතරයි අපිට පුළුවන්. ඉන් එහාට යන්න බෑ. කාටවත් උදව් කරන්න බෑ. හැබැයි මේ සමාධියේ 7 අඩිය පාගනවා කියලා ඔක සාමාන්‍ය මොනවාද මේ සාන්ති කර්ම වල කියන්නේ 7 අඩිය පාගන කියලා විශේෂ පින්කමක් මේ සාන්ති කර්මයක් තියෙනවා. ඒ 7 අඩිය පාගත්තා නම් ඉවරයි. හුස්ම 7ක් එක දිගට බලන්න පුළුවන් නම්, පීවර 7ක් එක දිගට තියාගන්න පුළුවන් නම්, කනකොට බත් පිඩු 7ක් එක දිගට කනකොට කන බව දැනගන්න පුළුවන් නම්, තත්මදිනකොට දැනගන්න පුළුවන් නම් ඒච්චරයි. ඒක මම කියනවා සීලය මේ සාතික කරගෙන සමාධිය නැත්තම් චිත්ත භාවනාව අධිචිත්ත භාවනාව කරගැනීමක් කියලා. ඉතින් හිතෙන්න බැරි නෑ. ඒ හුඟ දෙනෙක් මම හිතන්නේ දැනටමත් ඒ ගැන ආඩම්බර වෙනවා ඇති. නමුත් එතෙන්දි කිය අරසෙ පුදුමාකාර ඉක්මනටම gediya පිටින් කණ්ඩ ආසාවක් එනවා. ඒ අර ඇතිවිච්ච සමාධියට තියෙන පුදුමාකාර බන්ධනයක්. ඒක අපි වාසියට ගන්නවා. ඒක වාසියට ගන්නවා. නමුත් ඒක ප්‍රමාණාතික්‍රාන්තව ඒකට වාල් වෙන ගතිය නිකන් කුඩු ගහනා වගේ එකක්. ස්ටිලෝලත්තේ වගේ එකක්. එහෙම නැත්නම් මේ මුදලට කැමැත්ත වගේ එකක්. අක්කුදුත්තෝ සුරාදුත්තෝ චක්කුදුත්තෝ චයනරෝ ලද්දන් ලද්දන් විනාසේති තම්පරා භවතු මුකං වගේ අර ඒ ඇතිවිච්ච පුංචි ප්‍රගමණය ඉක්මන් කරන්න ගිහිල්ලා සීරසියක් කරන්න ගිහිල්ලා හරියට පශ්චාත්තාප වෙනවා. ඉතින් ඒ පශ්චාත්තාපය අතර තණ්හා වගේම දෙයක්. ඒක ඉතින් වළක්වන්න නම් අමාරුයි. ඒ තරමටම ඒකට තියෙන මේ ලොල් ගතිය. ඉතින් ඒ මේක ඇතර සමාය මේ සාසනෙම දීපු ලෙඩක් නේ. සාසනෙම දීපු කුඩුමුලක් නේ. විශේෂයෙන්ම ඒ කාවට පස්සේ ඒක පිළිබඳ මොඩරේෂන් කියලා ඒක පිළිබඳ තොය තරම්ම මේ කෑදර වෙන්නේ නැතු ඒකට පුළු පුළුවන් වෙලාවේ ගන්න පුළුවන්කම ලබා ගන්න බව හැබෑව. පුළුවන් වෙලාවට පුළුවන් බව පිළිගන්න එකයි බැරි බවට බැරි බව පිළිගන්න එකටයි කියනවා ප්‍රඥා ශික්ෂාව කියලා. ඉතින් ඒක හරි අමාරුයි. ඒක අර මෙතෙක් කල් අර සීලයට සමාධියට දාපු වේගය ඇක්සලරේටර් වෙනුවට දැන් ක්ලච් එකයි බ්‍රේක් එකයි පා ගන්න ගන්නවා. වේගය වැඩි වුණොත් අනතුරු වෙලාවේදී අනතුරේ බරපතලකම් වැඩි වෙන නිසා ඒ වෙලාවයි කො ක්ලච් එක පා ගන්න. ගියර් බොක්ස් එකයි එන්ජින් එකයි මේ ගියර් බොක්ස් එකයි මේ රෝදෙයි අතර තියෙන සම්බන්ධය කඩලා දාන්න. ඒකල රෝදෙට බ්‍රේක් ගන්න. අර පවර් එක එන ගමන් බ්‍රේක් ගැහුවට අහන්නේ නැහැ. එන්ජින් එකෙන් අදිනවා ඉස්සරහට බ්‍රේක් එකෙන් කර නතර කරන්න හදනවා. ඉතින් එන්ජින් බොක්ස් එක කඩලා වැටේ බිම. ඒලා ක්ලච් කරන් ඉගෙන ගන්නවා. ක්ලච් එක කියන එකට සිංහල වචනයක් තාම හදලා නැහැ. ක්ලච් එක කියලා මම තමයි මේ පොත්වලත් තියෙන්නේ. ඉතින් උඟ දෙනේ ක්ලච් එක පා ගන්න නැතුව බ්‍රේක් ගන්නවා. බ්‍රේක් අහන්නේ නැහැ. බ්‍රේක් අහන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වෙලාවට තමයි මම අති කරගත්ත මේ ජබේ නතර කරන්න පොඩ්ඩක් එන්ජින් එකෙන් රෝද වෙන් කරන්න. එන්ජින් එකෙන් බල සම්ප්‍රේෂණය නතර කරන්න ඕනේ. එන්ජින් එකත් ඒ වෙලාවේ වේගය අඩු කරන්න ඕනේ. මොකද නැත්තම් තෙල් පිච්චෙනවානේ. වේගය අඩු කරලා ක්ලච් කරපු ගමන් වාහනේ පාලනේ නැතිලා යනවා. එතකොට බ්‍රේක් කරන්න ඕනේ හිමීට දාලා ආන්න එතකොට තමන්න පුළුවන් මේ අර හානි අඩු කරගන්න. එතකොට මේ වාහනේ විතින් කරගෙන යන පාලනේ නැතර වෙලා රියදුර අතර බලය ගන්නවා. එතකොට ඊට පස්සේ වාහනේ කියන්නේ අහනවා. එහෙම නැත්නම් ඒ වෙලාවේ වාහනේට කිව්වොත් වේගය අඩු කරන්න කියලා රියදුරාටම ඔටෝ ක්ලච් එකෙත් යන්න බැරි කමක් නැහැ. එහෙනම් කියන්නේ සාමාන්‍යයෙන් වාහනේ හයිවේ එක යනකොට ඉස්සලා තියෙන වාහනේ බලන් ඉපා ඊට ඉස්සලා තියෙන වාහනේ ඩ්‍රයිවර් මොන වගේ තීන්දුවක් ගනිද්දි කියලා දැනගෙන යන්න ඕනේ. එතකොට මේ කාර් එකේ ඉන්න කට්ටිය කතා කරනවා, තේ බොනවා, සිගරට් බොනවා, සීට් එකේ බාගෙට වාඩි වෙලා ඉන්නේ. ඔහොම කර කර යන ගමන් මේ අපිට හුඟක් වෙලාට පේන ඉස්සරහා වාහන මේ රෝදේ මේ වාහනේ විතරයි. ඊට ඉස්සලා වාහනේ ඊගේ සාහනේ පේන්නේත් නැහැ. ඩ්‍රයිවර් කරන්නේ ඒකට ඇහ ගහගෙන යනවා. එහෙමනම් ඔටෝ ක්ලච් එකේ මේ යන්න පුළුවන්. එයා දන්නවා මේ යක ගහපුවා මේකට එනවා, මේකෙන් මට හැසුරු ගන්න ඉඩ තියෙනවා කියලා. කිහිම ඩ්‍රයිවර්ලා නැහැ අද හොයන්නේ. ඉතින් අර මේ ඕමන් ගියාට පස්සේ ඒ මිනිහෙක් කියනවා ඒ වාහන යනකොට ඩ්‍රයිවර් යන්නේ අද්දකට ෆෝන් දෙයක් කරන්න ස්ටියරින් වීල් එකේ කකුල තියාගෙන. කකුලෙන් තමයි ස්ටීරින් වීල් එක කපන්නේ. ඔක්කොම ඊටු ටික ඔටෝ ක්ලච් එකේ වැඩ කරන්නේ. මේකෙමුත් කතා කරනවා, මේකෙමුත් කතා කරනවා. ඉතින් අල්මන්ස හිතාගත්තලු හරි වේගෙන් යනවා. වාහන පාර කෙලින් තියෙන අන්තික එක නගරයකට අනෙක් නගරයට යන්නත් කිලෝමීටර් 100ක් 200ක් යන්න ඕනේ. කාන්තාරේන ඔය කෙලින් තියෙන පාර යනවා. ඉතින් මේ මාංශය බැහැලා බය වෙලා. මේක විශ්වාස නැහැ. මොකද මොන පාර පුරා බෝඩ් ගහලා තියෙනවා ඩ්‍රයිවිං කරන ගමන් ෆෝන් පාවිච්චි කරන්න එපයි කියලා. ඒ ඩෙසර්ට් එකේ පොලිස් කාර්යත් අඩුයි. පොලිස් කාර්ය හිටියොත් නම් ගහනවා, දඩ ගහනවා. ඉතින් ඒ නිසා මේ මාංශය බැහැලා පුංචි නගරත් නෑ ඊට අතරමැද. නගරෙක බැහැලා පස්සේ මේ බයට වැඩි කොහම හරි වෙන්න ඕනේ නිසා කාර් එකක් හයර් කරලා තියෙනවා. ඉතින් ටික වෙලා කරන ඒ ඩ්‍රයිවර් ටික වෙලා ගියාට ෆෝන් දෙක අතර ගත්තලු, ස්ටියරින් වීල් එක කකුල තියාගත්තලු දනිස. ඌ ස්ටියරින් වීල් එක කපන්නේ කකුලෙල්ලු. ආයි ෆෝන් දෙක අරගෙන වැඩලු. ඉතින් ඒකකොට කියන තිබෙන මොකේ යපයින් යන්නේ? ඔන්නෝග තමයි අද වෙලා තියෙන්නේ. අද මේ තියෙන තාක්ෂණික මෙවලම් නිසා සියල්ල ඔටෝ ක්ලච් දාගෙන යන්න හදනවා. ඩ්‍රයිවර්ගේ මොලේ පාවිච්චි වෙන්නේ වෙන දෙයකට. ඉතින් ඒ වගේ වෙලාවක මේ අනතුරුක සේයාවක් දකින්නකොට ක්ලච් කරලා තමන්ගේ වාහනය තමන්ගේ අතට අරගෙන සුක්කානමටයි බ්‍රේක් වලටයි හසුරව ගන්නවා කියන එක ඒ ප්‍රඥා ශික්ෂාවක්. තමන් විසීම වේගයෙන් යන්න හදාගත්ත වාහනේ නතර කරන හැටි තමයි දැන් ප්‍රශ්නේ. ඇක්සිඩන්ට් එක සියාව දකින්නකොට එහෙම නැත්නම් පල්ලමකට පෙරලෙන්න හදනකොට වාහනේ කොහොමද පාරේ නතර කරගත්තොත්? සච්චේ උප්පද්දති කෝදං රතං බන්තංව ධාරේ. තමහං සාර්ථින් භූමි රශ්මිග්ගාහෝ ඊතරෝ ජනා කියලා බුදුචාන සඳහන් කරලා තියෙනවා. යම් විදියකට තමන්ට ක්‍රෝධයක් ඇති වෙච්ච වෙලාවේ සච්චේ උප්පජ්ජති කෝදාං රතං භන්තංව ධාරේ. මේ පෙරලෙන්න හදන බ්‍රාහන්ත රතයක් දරන්නාසේ අර ක්‍රෝධේ දරා ගන්න. තම් භූමි සාරතිං තං සාරතිං භූමි. මේ මනුස්සයාට මම කියනවා රත සාරති කියලා. රතාචාරී ගාන තියුන නිකන් තෝන්ලන් වල්ලන මැට්ටෝ විතරයි. ඌට දන්නේ නැහැ කෝපයක් ආපුවාම නතර කරගන්න හැටි. එහෙම නැත්නම් මේ සමාජීයට ආසාවක් ආපුවාම නතර කරන්න හැටි දන්නේ නැහැ. ඒක තමයි පිට කරන්නේ කෝපයක් විදියට. ඒක නතර කරන්න බැන්න ප්‍රඥා ශික්ෂාව නැහැ. ප්‍රඥා කියන්නේ අදි ප්‍රඥා ශික්ෂා මේ කතා කරන්නේ. ඒ කියන්නේ අපි ළඟ තියෙන හැම ගුණයක්ම වහගෙන ජීවත් වෙන හැටි. මිථාම ආශාවෙන් ඉතාම අමාරුවෙන් ඔක්කොමලත් එක තරඟ කරලා ඉගෙන ගත්ත ලබාගත්ත මේ දැනුම මේ හැකියාව මේ කුසලතාවේ නතර කරන්න වෙලාවක් එනවා. ඊමණතේකි නිරෝධේ තමයි නිවන කියන්නේ. ඒකේ නැති වෙන තැන, හදාගත්ත සතිය නැති වෙන තැන, හදාගත්ත සමාධිය නැති වෙන තැන, හදාගත්ත හැකියාවල් නැති වෙන තැන. ඉතින් එතෙන්ට එනකොට භ්‍රාන්ත වෙනවනම් ඉතින් අද මානසික අසහන තියෙනවා කියන්නේ කායික අසහන තියෙනවා කියලා කියන්නේ ඒ වගේ තමයි හදාගත්ත අර සීලෙන් හදාගත් නැත්නම් තත්ත ජාතානන් ධම්මාණං අනතිවත්තනට්ඨේන සම්පහන්සනා කියලා වගේ භාවනාවෙන් හදාගත්ත ಗುಣ ටික නැත්නම් මහානකමෙන් අපිට ඇවිල්ලා තියෙන ಗುಣ ටික ඊවහ ගිහිල්ලා ඉස්පොල්ල ගිහිල්ලා ඒ කටි ගිහිකමට ප්‍රශ්නයක් නැහැ. ගිහිකමට ඔය ඉන්න පුළුවන්. මොකද අර මහානකමකුත් නැහැ සීලෙකුත් නැහැ නේ ඔය කරගෙන ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට කොහොමඩක්වත් සීලේ කියන කෝයි කියන අදිවි අවතන කියන අත්ත කියලා මත අනුയോഗේ එහෙම නැත්නම් සත්චරිතවාදේ එහෙම නැත්නම් මේ මහානකම ඒක මේ සාපේට හිටලා. ඒ වගේම තමන් උපයා ගන්නලා දේ සතිය. ඉතින් ඒති බලනකොට සතියත් අවාසියට හිටනවාද කියලා සුද්ධහන ප්‍රශ්නට දෙන්න පුළුවන් උත්තරයක් ඕක. සත්‍ය සියල්ල කර දෙන මහා මාත්‍යවරයෙක් වගේ හිටියට ඒකේ අභාභය දැක ගන්න බැරි නะ. මේක අනිවාර්යයෙන්ම තිබිය යුත්තක් මේක මගේ සේවකෙක් කියලා හිතාගත්තොත් උන්දට හතරවන් අන්දික තමයි මැරෙන්න වෙන්නේ. ඒ නිසා තමන්ගේම ආරක්ෂකාංශේ තමන් පත් කරාට ඊට පස්සේ ආරක්ෂකාංශේ කියන්නේ අහන්න වෙනවා. නැත්තම් ආරක්ෂාව නැති වෙනවා. ඒ නිසා මේ සත්‍ය කැරි නැටි බලන්න. මේ සමාධිය තමන්ගෙන් නැති වෙලා යන හැටි බලන්න. මේ ප්‍රිය ඇත්තෝ තමන්ගේ වින් වෙන හැටි බලන්න. තමන් බලාපොරොත්තු දෙන්නේ නොලැබෙන හැටි බලන්න. අනේ ඒක බලන්න පුළුවන් නම් ඒකට කියනවා ප්‍රඥා ශික්ෂාව කියලා. එතකොට හොඳ දේ ලැබෙන කොටත් අපිට ප්‍රශ්න නැහැ ඒක ලැබෙනවා. නොලැබෙන කොටත් ප්‍රශ්න නැහැ ඒක ලැබෙනවා. එතකොට කියනවා මේ හොඳ දේෙන් අපි විමුක්ත වුණා කියලා. නරක දේත් ලැබෙනකොට කනගාටුකුත් තියෙනවා. නැති වෙනකොට හොඳකුත් දැනෙනවා. ওই දෙක අතර එකකට මනාප නැතුව දෙක සමවර කරනවා කියන විමුක්තයි කියලා. ඒකට හොඳ වචනයක් අපේ කේමනන්ද ස්වාමීන් වහන්සේ දුන්නා. චේතෝ විමුක්ති කියන්නේ සමාධියෙන් විමුක්තයි මම දැන්. ප්‍රඥා විමුක්තයි කියලා කියන්නේ දැනුමෙන් විමුක්තයි. දැනුම ලබා ගැනීමක් හෝ ප්‍රඥා ලබා ගැනීමක් නෙවෙයි. ඒක කරනවා සමාධි භාවනා ප්‍රඥා භාවනා ලබා ගන්න. ඊට පස්සේ විමුක්තිය කියලා කියන්නේ ඒ දෙක තොලොංචිලා ගිහිල්ලා, ඇඳි ගෑවිලා ගිහිල්ලා, නාසමාපෝ. ඉතින් ඒකක් විමුක්තිය කියලා දෙන්න අමාරුයි. ඉතින් ඒක නිසා ආලාර කාලා මුද්දකරාම පුත්‍රලා හිතුවා අපි ඉහෙලටම ගියයි කියලා. මොකද සමාධිය ඉහෙලටම යනකොට ඉහෙලටම ගියයි කියලා ඒගොල්ලෝ හිතුවා. නමුත් එතෙන්ද තමයි සිද්ධාර්ථ ගෞතම තාපසතුමාට හිතුනේ කිං සච්ච ගවේෂි කිං කුසල ගවේෂි මේගොල්ලෝ මේ අමාරු හොයාගත්ත සමාධිය එහාට යන්න බෑ. එතන ඉන්න බ්‍රහ්මන් අපිට අදාළ නැහැ. මේකෙන් මැරලා ගිහිල්ලා උපදින්නේ අරූප බ්‍රහ්ම තලයක. ආයි කල්ප ගානකට බුදු කෙනෙක් දැක්කත් පහළ වුණත් ලෝකේ බණ අහන්න පුළුවන් කමක් නැත්තේ නේ. නමුත් ඒකෙන් අයින් වෙන්න හිතෙන්නේ නැහැ. අයින් වෙනකොට පශ්චාත්තාපය. ඒ ටික විතරයි ඉලියට ගිල්ලර කරගන්න උනේ. සිද්ධාර්ථ තාපසතුමාට ඒ කරගන්න උනේ ඒ ටික විතරයි. මේ ඇති කරගත්ත මේ දක්ෂතා නැති වුණාම Nirodhe වෙනකොට ක්ෂය වෙනකොට මොකද වෙන්නේ කියලා දැනගන්න එක. ඉතින් ඒකට කියන්නේ මේ epistemological suicidal කියලා තමයි ඉගෙනගත්ත ඥානයට සියදීනස ගැනීමක් කරන්න. ඒ ඥානේ විසින් මරලා දාන. ඉතින් ඒක ඇත්තටම මේ තේරවාද පැත්තදී ගොඩාක් අපලෝවට අයින් කරලා දාලා තියෙනවා. මේ සියලුම ඥානයන්ගේ අනික් පැත්ත තමයි විමුක්තිය කියන එක පිළි අරගෙන නැහැ. ඉතින් ඒ නිසා මහායානික ශූන්‍යතා දර්ශනය කියලා එහෙම නැත්නම් භංගුර භාවය කියලා ඒගොල්ලෝ ඒක ටිකක් උලුප්පල දැක්වුවා. ශූන්‍යතාවය කියලා කියන්නේ ඔය ලැබෙන දැනුම සියල්ලම ශූන්‍ය ගන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ඒකට තුච්ඡතා, රිත්තතා, අනත්තතා, ශූන්‍යතා, පරතා කියලා ඒ තේරවාදෙත් පිළිගන්නවා. අනාත්ම ලක්ෂණේ ඉතින් ඌ අයින් කරගෙන තමයි තේරවාදයන්. අනිච්චන් දුක්ඛන් ඇතුව යනවා අනාත්මයට එනකොට කරප්පන් අපිට. අර ශූන්‍යතා දර්ශනේ උගන්වනකොට එහෙම නැත්තම් මාධ්‍යම කාරිකාවේ උගන්වන දේවල් බඳුර අපිට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තේ මොකද? මේ තමන් ලබාගත් දැනුමෙන් විමුක්ත වෙනවයි කියන එක. තමන් ලබාගත් දැනුමිනුත් අපිට අයින් වෙන්න වෙනවා කියන එක තේරවාදයට තේරවාදෙ පිළිගන්නවා. පිළිනොගෙන බෑ මොකද? ශුන්‍යතා සංයුත්ත නිබ්බාන සංයුත්ත දේශනාවල ඉච්චරයි තියෙන්නේ. හැබැයි ඒ ටික උගන්වන්නේ නැහැ. ඒ ටික මේ උසස් පන්තියේ තියෙන්නේ දැන් මේ බුද්ධ ශාසනය එක නෑ ඊගා බුද්ධ ශාසනය හම්බ වෙයි කියලා වගේ මොකද හේතුව මේ අටුවාව ලියපු ආචාර්යන් වහන්සේලාට ඒවා තිබිලා නෑ ඒකයි කරන චෝදනාව ඉතින් එතකොට මේ ඒගොල්ලෝ කියනවා බාල පහළ පන්තියේ ඉව ඉගෙන ගන්න අන්ට බරපතල වෙන්න එපයි කියලා ඉතින් අර ඒ දවස්වල අපි ඉන්න කාලේ තිබුණා මේ ශිෂ්‍ය ගුරු කියලා පදනමක් පාදමක් දුන්නා මේ 1960 ගණන් වල විතර කොඋනේ මම හිතන්නේ අධ්‍යාපන ඇමතිට ගුරුපත් වීම දෙන්න ඕනේ පඩි නෑ රජේ. ඒ නිසා එක ගුරුවෙකුට මාසෙකට රුපියල් 100ක් දෙනවා. ශිෂ්‍ය ගුරු. ඉස්සල තිබිලා තියෙනවා මොනිටර් කියලා විභාගයක්. ඒක පස්සේ චයට දීලා තියෙනවා ගුරු තනතුරු නිකන් හරියට නිලන් වලත් මහේස්ත්‍රාත්ලා වගේ. පස්සේ ඒගොල්ලෝ ඇත්තටම ට්‍රේනින් කොලෙජ් කියලා පුරුදු වුණා. ඉතින් ඒ ටීචර් කෙනෙක් ගිහිල්ලා ඉංග්‍රීසි උගන්වනවා. ඉතින් පීරිෂය කෝපේ ඇඳලා ඒ ළමයට විනාඩි 35ම ළමයි 35ක් විතර ඉන්නවනේ විනාඩි වෙන CUP 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 කියලා විනාඩි 35 යනකොට ටීචර් ඉගෙනුවාලු. ඉගෙනා වැස්සේ කළම කර ටීචර් යට තියෙනක මොකද්ද කියලා හෙවුවා. ටීචර් ඒක පාඩම් කරන්න කියලා නැහැ. ඒක තමසලා එක දවසෙට එකක් ඉගෙන ගන්න. ඕක තමයි ඉගෙන ගන්න බැරි කියලා තරහ වෙලා පොතක් දමලා ගහලා ගියලු යන්න පන්තියෙන් එළියට විනාඩි 35 ඉවරයි. ටීචර් දන්නේ නැහැ. සෝසර් එක මොකද්ද කියලාක දන්නේ නැහැ. පීරිසිට සෝස කියලා කියනවා දන්නේ නැහැ. ඉතින් ඒකට ළමයාට බැල්ලා තිනවා තම්සලට ඔක්කොම જાති හැමදාම ඉගෙන ගන්න යන්න එපා. එකක් ඉගෙන ගන්නවා දවසට කියලා. ඒ වගේ ඔය මොකද්ද වංගෙඩි මෝල් ගස් කතාවකුත් ඒ දවස්වල තිබුණා. කැකිරි පිපිඤ්ඤා කතාවකුත් තිබුණා. ඒ ටීචර්ගේ මේ කැකිරි කියලා ලියලා තියෙනවා. ඉවරනකොට ළමයාවලු ඒගේ පාළ පොළොනර පෙත් ළමයි ටීචර් පිපිඤ්ඤා කියලා ලියන්නේ කොහොමද කියලා. ටීචර් දන්නේ දල පිපිඤ්ඤා වල තමයි ඔය කැකිරි කියන්නේ. එකක් ඉගෙන ගත්තාම දෝය වයසට ඔය ඇතියනවෙන් කියලා කෑ ගහලා ගිහිල්ලා එළම ගෙදර ගිහලා කළු තාත්තේ මෙහෙම අපිට කිව්වා ටීචර් කැකිලි කියන්නේ පිපිඤ්ඤා වලට තමයි. ඉතින් උන් හේන් ගොවිතැන් කරනකොට කැකිලි එකක් පිපිඤ්ඤා එකක්. පස්සේ ටීචර් ගුරුවරයා ගිහිල්ලා කම්ප්ලේන් එකක් දැම්මා. දාලා ඉන්කුවරි එක ගිහිල්ලා බලනකොට කැකිලි පිපිඤ්ඤා ටීචර්ස්ලා කියලා කිව්වා. මොකද එතකොට ඒ ටීචර් කෑ ගහනවා ඕන් නැති දේවල් ඉගෙන ගන්නවා. දැන් පහුගිය අවුරුදු 40 ඔය කතාවට ඉඩ නැතුව ගියා. හැම කෙනාම හොයා ගන්නවා ගුරුරයා බෑ කිව්වොත් වෙන පැත්තකින් යනවා. විශේෂයෙන්ම හේතුනේ මේ මහායන පොත් සෑහෙන ප්‍රමාණයක් එළියට දැම්මා. නුවරපත්තේ බය වෙලා හිටියා. ගුණපාල ධර්මසිරි මහත්තයයි මේ ගුණතිලක මහත්තයයි දෙන්නා එකතු වෙලා සේර මහායන පොත් ටික දැම්මා එළියට. කොච්චරද කියනවනම් බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියත් පොත් දෙකක් අච්චු ගැහුවා. ඒක තේරවාදයේ පිටින්න ගත්ත සමාගම සූරංගම සූත්‍රයයි මේ මිලරේපාගේ අමාවතර කියන පොත් නෙමෙයි මිලරේපාගේ අමාවතර ගැහුවේ මෙහි පොත් දෙකක් කොහොම හරි පබ්ලිෂ් කරා. මහා රැල්ලක් ගියා. මහා නුවරම තේරවාදේ මහායාන වෙයි කියලා. ඉතින් ඒ කියෝ තේරවාදේ උගන්වන්න අකමැති ඒ අධිප්‍රඥා කියන කොටස එහෙම නැත්නම් විමුක්තියට අදාළ කරන දැනුමට පයින් ගහන එක කියලා දෙනවා. ඉතින් එතකොට මේ තේරවාද ආචාර්යගෙන ඔහොම ධර්මයට දැනුවට පයින් ගහුවොත් දැනුව පිහිටන්නේ නැහැ. එහෙම කරන්න එපා. ත්‍රිපිටකයට වැඳගෙන යන් කියලා. අරගොල්ල කියන වඳින්න ඕනේ තේරුම් ගත්තොත් තමයි. තේරුම් ගන්න නම් ඔගේ හංගපු ටික ත්‍රිපිටකේ නම් හංගන්න බෑ. අටුවාවේදී. ඉතින් එතන අර විමුක්තියට තියෙන පාර කැපුණාදෝ කියන හැඟීමක් තියෙනවා. ඒ අතම ඔය කටුකුරුද ඥානද ස්වාමීන් වහන්සේලා පුදුම විදියට ඒව පිළිබඳ එදා ඉඳන් දැනගෙන ඉඳලා තියෙනවා. අඩු ගන්න කියනවනේ කටුකුරුද ඥානද ස්වාමීන් ගුරුන්නාන්සේ වෙච්චි W.S. කරුණත් මහත්තයත් PhD thesis කරලා තිබුණේ ද්වාදසාකාර පටිච්ච සමුප්පාදේ. ඒකෙත් එකට කොටසක් ගියාත්ම මේ කොටසක් මේ ආත්ම ඊගා කොටස ලබනාත්ම කියලා තමයි අර්ථකථනය දීලා තියෙන්නේ. විභාගේ පාසය ෆුල් බ්‍රයිට් ස්කෝලර්ෂිප් එක. මුළු දවස පුරාම ගන්නලා තියෙන උතුරම වර්තමාන මොහොතේ තියෙන එක. ඒ වගේ නිෂ්පාදන තමයි ඔය මේ W.S. කරුණත් මහත්තයාගේ නිෂ්පාදන තමයි කටුකුරු ඥානද ස්වාමීන් වහන්සේ ගුණපාල ධර්මසිරිලා. ඒගොල්ලන්ට මෙයා මන් තීසිස් එකට ආරම්භ කරාට මෙච්චරයි මේක කියන්න තියෙන කියලා ඉට් ඉස් ලේට් ටු චේන්ජ් ආයතනක. ඒ පෝස්ට් එක තමයි W.S. කරුණත් මහත්තයා ගත්තේ. පේරදෙන විශ්වවිද්‍යාලයේ මේ බෞද්ධ සහ දර්ශන සහ විශේෂ මොකද්ද කියන දර්ශන අංශේ සම්පූර්ණ ඥානන්ද ස්වාමීන් මේ රංකිටි කට ගෑවා. ඒ එකම වැච් එකේ දෙන්නේ තමයි ගුණපාල ධර්මසිරි මහත්තයයි අපි ඥානන්ද ස්වාමීන්චි. ගුණපාල ධර්මසිරි මහත්තයාට මහායාන පොත් ගොඩාක් එළියට ඇදලා දැම්මා. මොකද හේතුව ඒගොල්ලන්ට සංස්කෘත දැනුම තිබුණා. තේරවාදයේ සංස්කෘත දැනගන්නේ කියලා සංස්කෘත විෂය අයින් කරා. සංස්කෘත අයින් කළා පාලියට බැස්සුවා. මේක තේරවාදය යන්නේ පාලියත් එක්ක කියලා. එතකොට මෑතක් වෙනකන් ඉන්දියාවෙත් සිවිල් සර්වන්ට් කෙනෙක් වෙන්න පාලි සංස්කෘතික දැනගෙන තියෙනවා. දැන් අවුරුදු 4 විතර ඉස්සෙල්ලා ඒක ඉන්දියානු මේ විෂය නිර්දේශයෙන් අයින් කරා. ජීව බොහොම සූක්ෂම වෙනවා. ඊට පස්සේ අර අර මේ ධර්මයේ තියෙන විමුක්තියට යන කොටස ගේට්ටුව ලොක් කරනවා. ඉතින් ඒ නිසා ඒක පිළිබඳව සිහිපත් කරන්න හැමෝටම කරන්න බෑ. සිහිපත් කරන්න හිතවදින්නෙත් නෑ. ඒකෙන අර කියන සීලේ සමාධි ප්‍රඥා ටික පිළිබඳව සෑහෙන තැනට ගිය කෙනෙකුට විතරක් අර විමුක්තිය පිළිබඳ කියලා තියෙන කොටසට සුදුසුකම් ලැබෙනවා. අනිත් එකනට ඇත්තටම ඒ කොටස සීලයට බාධා කරන සුළුයි. සමාධි ප්‍රත්‍යමාදි බහනට බාධා කරන සුළුයි. ප්‍රඥාට කරන්නේ නැහැ ඉච්චර. ඉතින් ඒකයි මේ සමාධිය ඉඳලා ප්‍රඥාට හැරවුණු ලක්ෂය. ඉතින් ඒ හැරවුණු ලක්ෂයට ඔක්කොටම කියලා දීලත් බෑ. එතෙන්ද මෝරපු කෙනාට කියලා දෙන්න නැතුවත් බෑ. ඉතින් මේක වහංගලා ගැහිල්ලක් ගහන්නේ එතෙන්ද ගිය කෙනාට තේරෙන්න පටන් ගන්නවා මෙන්න මේකයි මේ කියන්නේ. අනික කටට තාම තේරෙන්නේ වටපිට බල බල ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ සීල අඩුපාඩුකම් තියෙනවා. ඒගොල්ලෝ සමාධිය අඩුපාඩුකම් තියෙනවා. ඒගොල්ලන්ට ප්‍රඥාවෙන් කියන දේ වටහා ගන්න බෑ. ඒකට කියනවා කමන්න කරන බබාට ඒ දේ ඕනේ. ඔයා මේ ටිටේ කටේ තියාගන්න ඔයා කරලා සූපෝබ කර කර ඉන්න ගන්න කට්ටිය ගන්න. ඉතින් ඒ ගන්න කට්ටිය පැවිද්දද ගිහියද කියලා ගත්තොත් අපබ්‍රංශ ප්‍රොපෝෂන් එකක් තියෙන. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? මේ දෙන්න අතර හිතා ගන්න බෑ. ගිහියන්ගේ බෞද්ධ සහ බෞද්ධ නොවෙන ගත්තොත් හිතා ගන්න බෑ. ඒ වගේම වැඩිහිටියන් සහ ළමයින් ගත්තොත් අපි හිගම් බලාපොරොත්තු වෙන මේ ඉගෙන ගත්ත ඔක්කොම ළමයි වැඩිහිටියෝ කරයි කියලානේ. ඒ ළමයි ටක් ගාලා අල්ලනවා. ඉතින් අද මේ අපි ඉන්නේ අන්න ඒ වගේ පරිවර්තන පරාවර්තන විප්ලවීය අවස්ථාවක. කාටවත් මේකේ අධිකාරී ශක්තියක් නැහැ. ඒ මොකද මේ විමුක්තිය ලබාගත්ත කෙනා ওই කාගේ අධිකාරී ශක්තිමුත් විමුක්තයි. හැබැයි එයා කියන්නේ නැහැ කාටවත්. එයා අයිතිවාසිකම් දත්ත හටන් කරන්නේත් නැහැ. මොකද එහෙම හටන් කිරීමක් මේ විමුක්තිය නැහැනේ. එහෙම සංවිධාන ශක්තිය තියෙන නම් කෙලිම මාරපාක්ෂික විතරමයි. මුන්නම දෙයකට හරි සංවිධානයක් ආවම ඒක මාරපාක්ෂිකයි. මම දැන් මෙතන කියන මාතෘකාවේ ඕනම කෙනෙකුට විමුක්තිදායක සටනක යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක මේ වගේ ප්‍රසිද්ධ සභාවකට කතා කරලා කරන්න පුළුවන් වේද? නැත්නම් එක එක්කෙනෙක් පතාගෙන ආපු එකක් මේ ඇත්තටම සිද්ධ වෙනවද? මේව තමයි අන්ත දෙක මේකේ. දැන් මේක කියලා දුන්නොත් ඔක්කොම හැදෙයි කියලා ජනමාධ්‍ය හරහා කෑකොස් සංගහනක එකක්. අනිත් එක කියන්න පුළුවන් කොච්චර කියලා දුන්නත් ඒ පාරමිතා බල පූරිත පූජිත අය කරගන්නවා. අනික අයට කරන්න බෑ. ඒගොල්ලන් මේ කියලා දුන්නොත් ඇති. ඒගොල්ලන්ට අපි කිනෝ කියලා දුන්නත් හොයාගෙන කියලා පුත්තල ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ යුගයක අපි අද ඉන්නේ. ඉතින් ඒකට අත්‍යවශ්‍යයි මේ සමාජ තත්ත්වයේ විසිරී පවතින එක. සමාජයේ අවුල් වේවුල් වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒකට අහු වෙලා ගහගෙන යන විශාල පිටසක් ඉන්නවානේ. ප්‍රඥා ශික්ෂා විමුක්ති බලන කෙනා ඌව ගණන් ගන්න. එයා කියනවා ගණයා කෙරින් බෙන් වෙලා කුලයා කෙරින් බෙන් වෙලා තමංග වැටි කරගෙන යනවා. ඉතින් ඒ පැත්තේ දියුණුවකුත් තියෙනවා. ඒ පැත්තේ එහෙම හිතුවක්කාරයෙන්ගේ දියුණුවකුත් තියෙනවා. ඉතින් ඒකට මම අයිති වෙනවද නැද්ද කියන එක තමයි මෙතන තියෙන ප්‍රත්‍යක්ෂණය. කොතරංග දිහරි තමන්ට නම්බුරාම අර කියන විදිහ ආසවට්ටහනි ධම්ම හම්බ වෙනවා නම් ත්‍රිපිටකේ මම මෙච්චර ඉගෙන ගත්තා. මට ශිෂ්‍යෝ මෙච්චර ගාණක් ඉන්නවා. මට මෙච්චර වස් ගාණක් තියෙනවා. මට මෙච්චර ලාභ සත්කාර තියෙනවා කියලා ඒක අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් විමුක්ති නැහැ කියලා. ඒක පුත්‍රජන්නාංශයේ මේ ආසවට්ටහනි ධර්ම වල තමයි උගන්ලා තියෙන්නේ. ඉතින් ඒක බලන්න අද තියෙන බෞද්ධ විශ්වවිද්‍යාලවල අද තියෙන පිරිවෙන් අධ්‍යාපන විෂය නිර්දේශයේ කොච්චරක් ඔය ආසවට්ටහනි ධර්ම වලට යොමු වෙලා තියෙනවද කියලා. සියයක් මෙතන තමයි තියෙන්නේ. ත්‍රිපිටක ධාරී වෙන්න ඕනේ. වැඩි ශිෂ්‍ය පිරිසක් ඉන්න ඕනේ. මෙච්චර ගාණක් වස් තියෙන්න ඕනේ. මෙච්චර ගාණක් ලාභ සත්කාර තියෙන්න ඕනේ. ඒ කියෙම තමයි අද ඒ ශේෂ්ත්‍රෝලි කරන කට්ටියගේ සැලසුම හදලා තියෙන්නේ. නමුත් ඒවා ආසවට්ටානීය ධර්ම නැත්තම් මෙට්ටහි වෙන ධර්ම. එහෙම නැත්තම් ගලණයක් නැති බවට, පුස්කාපු බවට, මලකට බැඳිච්ච බවට ලකුණු. ඒක නිසා ඒක දැනගන්න පුළුවන් වෙන්නේ අපි ඇසුරු කරන අයගෙන් තමයි. නැත්නම් ඒ වගේ යටි කූට්ටු තුච්ච අදහසක් ඇතුව දෙන්නේ. එහෙම නැත්නම් විමුක්තිය සඳහාද කියලා කියන එක ඒකට මේ බාහිර කට්‍යත් එක ගටන්නේ නැතුව කරන්න බෑ. නමුත් ඒ වගේ පුද්ගලික අවශ්‍ය මොටිවේෂන් එක තියෙන එකත් හොඳයි. නැත්තම් තල්ලුවක් එන්නේ නැහෙනි. නමුත් ඒකේ ආදීනව දැනගෙන යන්න ඕනේ කියන එක මම මගේ කයි වාරෝ නතර කරා. මම ඉල්ලා හිටිනවා ධර්ම සාකච්ඡාවක නාමයෙන් මේකට සම්බන්ධව හෝ එහෙම නැත්තම් තමන් හොඳයි කියලා හිතන වෙන මාතෘකාවකින් යමක් කියන්න කරන්න තියෙනවා. සාකච්ඡාට සම්බන්ධ වෙන්න කියන ආර්ධනාවේ මම නියදේර.
අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, මේ පැත්තෙන් ලිඛිත වාර්තා හතරක් ලැබී තියෙනවා අවශ්‍ය විටක ඉදිරිපත් කරන්න.
හොඳයි.
එහෙමයි ස්වාමීන්
වහන්ස. වාර්තාවක් කියලා බලන්න. මේ පැත්තෙත් මේ ඉල්ලීමක් තියෙනවා. නමුත් කමල්ගේ පළවෙනි එකට අපි අහුම්කම් දෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්ස, අවසරයි. පළවෙනි වාර්තාව ස්වාමින් වහන්ස, මේක මේ ගිය සතිය අපිට ලැබිච්ච වාර්තාවේ දෙවෙනි කොටස. පළවෙනි කොටස ඉදිරිපත් කර අපි දිරිය කාන්තාවක් විදියට පිටු එක ඉදිරිපත් කරා. ඒක ඔබ වහන්සේ යෝජනා කරා සතිපාසලේ ඊ මැගසින් එකට දාමු කියලා. ඒකේ දෙවෙනි පිටුවද ඇවිල්ලා තියෙනවා. ඒක කියවනවා ස්වාමීන් වහන්ස.
ගයි
ගෞරවනීය ස්වාමින් වහන්ස, අවුරුදු කිහිපයක සිට හිඳගෙන ඇවිදිමින් සහ එදිනෙදා කටයුතු වලදී සතිය පුහුණු කරමි. දින කිහිපයකට පෙර මා බලවත් ලෙස රෝගාතුර වී සිහි නැති තත්ත්වයකට පත්විය. ගිලන් රතයකින් මා රෝහලට රැගෙන යන ලදී. ඒ ගමන පුරාම
හොඳයි කියවන්න කමල් කියවන්න.
ඒ ගමන පුරාවට විනාඩි 20ක් පමණ මගේ ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය නැත්තටම නැති වූ අතර මා සිටියේ අඩසිහියෙන් මෙනි. එහෙත් සතිය ඉතා බලවත්ව වැතිර සිටින මගේ ශරීරයේ රැඳී පැවතුනි. සිතෙහි කිසිම කම්පාවක්, බයක් හෝ වේදනාවක් තිබුණේ නැත. මැරෙන එක නම් කවදා හරි සිදුවෙනවා. මේ වගේ බලවත් සතියකින් මැරෙන්නට ඇත්නම් එය කොයිතරම් වාසනාවක්ද යනුවෙන් මට ඒ අවස්ථාවේදී සිතුවිල්ලක් ඇතිවිය. ඒ අවස්ථාව නැවත සමාලෝචනය කිරීමේදී මට වැටහුණේ බලවත්ව වඩන ලද සතිය මැරෙන මොහොතේදී වුවද අපට පිහිටට පැමිණෙන බවයි. මේ මාර්ගයේ ගමන් කරන අනෙකුත් කල්යාණ මිත්‍රයන්ගේ හිතසුව පිණිස ඔබ වහන්සේගේ උපදෙස් ලබා ගනු පිණිසද මෙය ලියා දන්වමි. තෙරුවන් සරණයි. වාසනා කුලතුංග, ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ සිට. එපමණයි සම්මා.
ඔය ඒකට අපි අර සූත්‍රයක් හොයලා අපි සාකච්ඡාවට ගත්තා. සෝතාතු සෝතානුධත කියලා සූත්‍රයක්. ඒකෙදී මේ මට මතක නැහැ ඒක සරුවචන්නාචිකම දේශනාවද්ද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියලා. ඒකෙදී සඳහන් කරලා තියෙනවා, මේ මට මතක තියෙන ඇත්තට මේ අර පාඨයක් විතරයි, සුතා දතා පරිචිතා බනසානුපෙක්ඛිතා දිඨ්‍යා සුප්පටි විජ්ජහා කියන මට්ටමට යම් කිසි කෙනෙක් සතිය වඩනවනම් එයා මරණ චිත්තක්ෂණයේදීවත් සතියෙන් ගිලිහෙන්නේ නැහැ. සම්පූර්ණ කය විචිප්ත වෙනවා. නමුත් සතිය අරසා කරනවා. ඊට පස්සේ යා ගිහිල්ලා අනිවාර්යයෙන්ම සුගතියක උපදිනවා. ඉපදිලත් කල්පනා කරනලු අච්චර වියසන සහගත මරණයකදී මම සුගතියට ආවේ කොහොමද කියලා. පරමාර්ථයක්වත් තිබුණේ නැහැ සුගතියට යන්න. මොකක්වත් කරගන්න බැරි තක්කු මොකෝ ගිහිල්ලා තියෙන්නේ. දන්දා බික්කවේ උපජ්ජති සතුප්පාදෝ කියලා තෙන්දි සරුවත් chance සඳහන් කරනවා. යාට බොහෝ අමාරුවෙන් කල්පනා වෙනවලු මං ගිය ආත්මේ වතිය වඩලා තියෙනවා. ඒ සතියදී ඔය හැම දුෂ්කරතාවයක් මං හරහා ගිහිල්ලා තියෙන නිසා මම මැරෙන වෙලාවේදී සතිය මාව සුගතියකට යොමු කරයි කියලා. ඉතින් ඒ දේ තමයි අපි පණ තියන අයට කියන්නේ, හැකියකි හැම වෙලාවෙම මේ සතිය වඩන්න. ඔය අපි අනික් වැඩ නිසා සතිය වඩන්න බෑ කියලා මේ අම්මන තකතිරු මරි බෝඩ කතාවල් කතා කරන එක නේ ඔය සම්පප්පලාභ කියන්නේ. ඔය රේඩියෝ එකෙන් ඇව්වත්, පත්තරේ තිබ්බත්, ටෙලිෆෝනේ කතා කරත් ඔය කුණු හරපනේ අපිට ඇහෙන්න තියෙන්නේ. සතිය ගැන කතා කරන ආපෝ ඒකට අපි ලබන අවුරුද්ද දිනයක් දාන තුනා මේ දවස්වල අපි මේ ප්‍රොජෙක්ට් එකේ ඉන්නේ. එමනේ කියන්නේ සතිය වඩන්න වෙලා නැහැ. අනික ඔක්කොම සැලසු කරලා තියෙන්නේ. නමුත් ඒ සතිය විතරයි අපිට අර අමලියකදී උදව් කරන්නේ. ඉතින් ඒක මේ මරණ දවයේ අත්දැකීම් පිළිබඳව ගොඩාක් වාර්තා තියෙනවා. දැන් 140ක් නැෂනල් ටෙලිග්‍රාෆ් මැගසින් එකේ පත්තරේ පළ කරලා තියෙනවා. මරණ අය මරණ මුලාවේදී මරණ මට්ටමට ගිහිල්ලා ආපු අයගේ 140ක් වාර්තා ඔක්කොම සමානතා තියෙනවා. ඒක 116ක් පරීක්ෂා කරලා තියෙනවා. ඒ වෙලාවේදී හම්බ වෙන අභිඥාවලින් එයා කියනවා මෙහෙමයි අහවල අහවල තැන ඉන්නේ අහවල මේ වෙලාවේ මට මෙහෙම කිව්වා කියලා ඔක්කොම පරිසර ඔක්කොම ඇත්තයි. එහෙම වෙච්ච කට්ටිය උපරිම සතියක ඉඳලා තියෙනවා. මේ භාවනා කරපු හෝ බෞද්ධයි නෙවෙයි. තාම මං හිතන්නේ එක්කෙනෙක්වත් ඒ වාතාවේ බෞද්ධ කෙනෙක් සත්‍ය වඩපු කෙනෙක් ඒ වාතාවට ලක් වෙලා තියෙනවා කියලා. ඉතින් එතකොට පේනවා මේ ධර්මතාවයක් සත්‍ය කියන්නේ. එහෙම නැත්නම් මේ අපි වඩන සත්‍ය නෙවෙයි මේ සතාධිපතෙය සබ්බේ ධම්මා. ඉතින් ඒක අර භාවනාවෙන් කරලා මේ වගේ කෙනෙක් කතා කරනකොට පේනවා. ඉතින් මරණ එක මේ කවුද මේ කාල් ජුන් කතා කරලා කියනවා පිටින් බලනකොට මරණය පිට දෙයක් විදියට ජීවිතයේ තියෙන භයානකම බලාපොරොත්තු සුන් කරන දේ. නමුත් ඇතුළතින් මරණය මොකද්ද කියලා බැලුවොත් මැරිලා ආයෙත් එන එකක් නෑ කියලා මේ කුණු හරපේට මේ ජරාව කන්න. ඒ තරම්ම විමුක්තියක් මරණය කියන්නේ. අපිට අඳලා දීලා තියෙන්නේ ආපෝ සියල්ල හමාරයි. හමාර වෙන්නේ මේ ඇවිල්ලා අනාගත්ත ටික හමාර වෙනවා. මේ ජීවිතය ඇවිල්ලා පටලවා ගත්ත ටික තියෙනවානේ. ගෑනු දරුවෝ සම්බන්ධතා ඒව ටික ඔක්කොම හමාර වෙනවා. නමුත් අර විමුක්තිය තියෙනවා. ඉතින් ඒ මරණ මොහොතේදී ලැබෙන යොත්තේ සමශීශී කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. මරණට පස්සේ ආත්මයේ මෙහෙවන එක තමයි ඔය Tibetan Book of Dead තිබ්බත මල පොත කියලා කියන්නේ. ඒ බාඩෝ අවස්ථාව හතරකින් මේ මැරිච්ච ගාමම දැනගත්තොත් මම දැන් මැරුණායි කියලා නිවනට මේ යන්න හරිම ලේසි. තක්කු මුක් කියලා ළමයට කියලා එන්න බැරිනු අරක බැරිනවා මේක බැරිනවා හුස්ම ගන්න මතක නැතුණා කිව්වොත් එහෙම දෙවෙනි අවස්ථාවට වඩ 3 4ට ගියාට පස්සේ කර්ම ශක්තිය තමයි. ඉතින් සම මැරුණට පස්සේ කියෝනෝ අවසන්තර ධාතික කියන අතුරි ඉන්නේ කාට තේරුණානේ එතකොට මරණය පස්සෙත් මේ පැත්තේ ඉන්න බෑ ආවතෝ මල පෙරිත කියලා අල්ලලා මේ තොවිල් නටනවනේ එළවනවනේ ගියොත් එන්න එපා. ඔය අපි ළඟ ආස කරන කෙනෙක් ළඟට ගියොත් ඒ මිනිස්සුව පස්ස බලබල දුවනවා මේ මල පෙරිතෙක් ඇවිල්ලා කියලා. ඒ අපි දා ඌ මැරිලා නේ මේ ඇවිල්ලා. ඉතින්සයි මරණපේ අද්දකීම් වල තියෙන එකේ පුදුමාකාරද දැන් අවුරුදු 30 ගණක් ඒ තොරතුරු වාර්තා වෙනවා. මේ ඔය වගේ මේක නම් එච්චර මැරෙන මේ වනම් බුරුත් එක්ක ඔය කියන්නේ ඔය කලන්තයක් කරනවා බුරුවට කෑ ගන්නවා මේ දැන් අරගොල්ල කරන්නේ මේ ඇත්තමද කියලා බලන්න මුගක් වෙලා තියෙන ඔපරේෂන් කරන වෙලාවේ සීනති කරලා ඉවර වෙලා ලෙඩාට පේන්න නැති වෙන්න ඇඳේ හය පොලක අර අන්ධකාරට දිලිසෙන අපහයක් තියෙනවා උඩින් බැලුවොත් විතරලු පේන්නේ ලෙඩාට පැත්තහැරලා පේන්නේ නැති ඒකල අහනවලු මේ උඩ ඉඳලා ඔයා බැලුවේ බලනකොට ඇඟ වටේ තියලා තිබුණ 36 අපි පරීක්ෂණ සඳහා මේ අභියෝගයක් සඳහා කරන්න කියලා මම ඒවා තීනවත් දැක්කා මෙන්න මේ තැන්වල තිබ්බේ කියලා කියන්න පුළුවන් ඔයාලට. ඉතින් එතකොට පේනවා අමුතු මේ සත්‍ය. ඔය මේට 25 කුටි හම්රංගේ පුතා හෙලිකොප්ටර් එක උස්සනකොට එයා පයිලට් කෝපයිලට් එක හෙලිකොප්ටර් එක උස්සනකොට මායි ගම්මානේ පොල් ගස් දෙකක් විතර උඩ යනකොට වැදුනා මෙවුවා එකක් බෝම්බයක් මොකක්ද ඒවට කියන්නේ මිසයිල් එකක් මිසයිල් කියලා කියන්නේ මන් දන්නේ මොකක්ද කියනවා වැදිච්ච ගම මුළු කැබින් එකම ඇද වෙලා ගියා එහෙම කඩාන වැටෙනකොට මෙයාගේ කට ඔළුව ඇතුලේ තියෙන ඇට කටු කුඩු වුණාට පස්සේ සීගවත නැහැ කෝපයිලට්ගේ අතපය ගැඩුනා එයා වීදුරු කඩාන එළියට පැනලා මෙයාව ගත්තා එළියට ඊට ගන්න ගාම කැම්ප් එකකින් ඇවිල්ලා මෙයා අරගෙන ගියා. එයා කියනවා මේ ආයත හෙලිකොප්ටරයක් ගෙන්නලා කොළඹට ගේන්න පැය 6ක් ගියා. පැය 6ක් ගේනකම්ම සතිය තියෙනවා. එච්චර සතිය වඩපු කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ හෙලිකොප්ටර එක ඉස්සුවලු. දැන් මේ ලෙඩාව දාගෙන. ඉස්සලා එයා දන්වලු දැන් මේ යන්නේ පන්සල් ටුඩින් කියලා. අපි දාම අපි හෙලිකොප්ටරේ යනකොට ඒ පන්සල්ට වැඳගලු යන්නේ. ඊට පස්සේ අරගෙන ගිහිල්ලා බානවත් මතකයිලු හොස්පිටල් එකක් ආවා. දොස්තර දැක්කලු ලේ ගැටි ගහිලා මයාට මේ මොනවක්වත් කරගන්න බෑ ඒ ගාම මෙතනින් කපලා බටයක් දැමලු මේ තියටර් එකට ගන්න ඉස්සෙල්ලා එතෙන්දි කලන්තය හැදුනා. එදා ඉඳලා දවස් ගාණක් මේ හුස්ම ගන්න බටෙන් දාලා මේක ඇතුලේ සීයනකොට මලමිනි ගඳලු ඇට කැටු ඔක්කොම තියලා එහෙම ගැට ගහලා මුලේ ඇතුලේ. ඊට පස්සේ දවස් 14ට පස්සේ සීය ආවට පස්සේ මෙයා ඒබල් බොඩිඩ් ඒ කිසිම වැරද්දක් වෙලා නැහැ සම්පූර්ණ වැඩ කරන මිනිස්සේ කෝපයිලට් ඩිසේබල් එයාගේ අතපය කැඩලා. ඊට පස්සේ මෙයා එයාෆෝස් එකේ බඳවා ගැනීම මිලදාරි වශයෙන් දැන් අනුරාධපුරේ ඉන්නවා. මම දැන් පෙන්ෂන් ගිහිල්ලා ඇති. මෙයා කියනවා ස්වාමීන් වහන්සේ පුදුමාකාර දැනුමක් තියෙන්නේ. ඔය දන්නව අපේ තාත්තත් පැවිදිලා ඉන්නේ මම භාවනා කළා නැහැ. මෙනිදී හොඳට තේරෙනවා. ඉතින් එයාට භාවනා කරපේකන දන්නව ඕකට මැරෙනවයි කියලා බය වෙන්න එපා. බයක් තියෙනවා නම් ඒක මේ මේ ලෝකෙට ඇවිල්ලා මේ මෙහෙ ඇවිල්ලා හදාගත්ත පටලැවිලි වලට මරණේ සිද්ධ වෙන්නේ. ගේන කොට ආපු තත්ත්වෙ එහෙම මොකුත් වෙලා නැහැ. ඉතින් කාල් ජුන් කියනවා මරණය පිළිබඳව ඇතුළතින් බැලුවොත් ආයේ මෙහෙට එන එකක් නැහැ. ආයේ ආවොත් ආයෙත් ඔයගේ පටලැවිල්ලක් හදන්නේ. ආයේ මනුස්ස ජීවිතය කියන්නේකෝ. දෙයියෙක් උණයි කියන්නේකෝ. කක්ක ගොඩක්. ඊට වැඩි හොඳ ගොමගුරුණෙක් වෙන එක. අච්චර පටලැවිලි හදාගන්නේ ගොම්බෙට්ටක් එකේ විදිහනේ පන්ටවිල්ල හදාගන්නේ ඒක ඉවරනාට පස්සේ ඉවරනේ ඒක හැබැයි ඌට පේනවා මේ ලෝකේ හදාගත්ත පටලැවිල්ලට වැඩිය ලොකුවට ගොම්බෙට්ට පේනවා ඒකත් බුදුසමහසී සාතු ජාතක කතාවක තියලා තියෙන නිසා ඒ ඕ එකක් දෙකක් වෙච්ච මනුස්සයාට මේ මිනිස්සු නටන නාඩගම මේ මිනිස්සු කරන තණ්හා මාන දිත්‍ති මේ සම්පූර්ණයෙන් ඉතින් හදාගත්ත එක හැබැයි ඔයගේ තේරිච්ච කෙනාට ලෝකෙ ජීවත් වෙන්නත් බෑ මොකද මේ මිනිස්සු කරන දේවල් පේනවනේ පිස්සුව පේනවනේ රෙද්ද ඇස්සේ තියෙන එක පේනවා වගේ හිතන්නකෝ මේ විනිවිද දැක්කොත් උයි කොච්චර ඇඳුම් ඇද්දත් ඇතුලේ හෙළුවේ නැතිනේ ඇඳුම් කොච්චර ඇඳත් හෙළුව නැති වෙනවා කියලා මේ වගේම ඔය කවුරු මොන සෙල්ලම් දාද්දි දාන්න හැදුවත් ඔයතෙන්ද කියන මනුස්සයල පේන්න පටන් අරගන්නවා මොන කුමන නැටුම් කෙලි කවට සිනාදා උපන්නාට මේලෝ වැනිනවා විනා අපි මේ කොරන නාඩගම් ටික පෙන්නකොට අපරාදේ එදා මැරුණා නම් හොඳයි කියලා හිතනවා කියාවි අනේ එදාම හැඳි වෙවිලා ගියානම් හොඳයි මට ඒ දවස්වල හිතුණා අපේ අම්මලා තාත්තලා මැරෙන්නේ නැතුව අද වෙනකන් හිටියනම් කොච්චර දේවල් දකින්න හම්බෙලාද කියලා අනේ මට හිතුණා උන්දලා හරි වයසට මැරුණේ කියලා දැන්නා මේ නර නාටක බලල මොකක්ද ඇති වෙන්නේ තවත් ප්‍රාර්ථනා කරන්නකෝ හෙටත් ජීවත් වෙන්න ඕනේ කියලා මොන මඟුලද බලන්නේ සියේ අපි බුරිම ගියාට පස්සේ අවුරුදු 105ක ආමුරු කෙනෙක් හම්බුණා ගමේ පන්දරේ පන්දිසාසිකේ ගමේ දැන් පිටරටවල කට්ටිය ගොඩාක් එකතු වෙලා ගිහිල්ලා වන්දනා කරලා ඉතින් ඒ නිසා හැමදෙරෙ එන්න දුන්නා. එන්න දිලේ ඉවර වෙනකොට අපි ප්‍රාර්ථනා කරා දීර්ඝායුෂ වේවා කියලා. අනේ හැමදෙරෝ කියනවා අනේ ඕගොල්ලෝ දෙයියන්ගේ පිට ඕකනම් කියලා යන්නේ පවගොල්ලෝ කියන දේ වෙන්න ඉඩ තියෙනවා. මට අරකොනේ ඉඳලා මෙතෙන්ට යන්න මෙච්චර වෙලා යනවා. ඕගොල්ලන් තේරෙයි කිව්වා මේ 105ක් උනාට පස්සේ දීර්ඝායුෂ කියන්නේ මොන කරදරයක්ද කියලා. ඕගොල්ලෝ කැමැති දේ ප්‍රාර්ථනා කරගන්න මේ පිනක් කෙරුවේ අනේ මට දීර්ඝායුෂ දෙන්නයි කිව්වා. අපි කැමතිදී අපි දුන්නට ඒ මනුස්සට ඒක වැඩන්නේ නැහැ. මේ මනුස්සේ පූසෙක් ඇදුවාලු පූසියක් කියන්නේ. හැමදාම රස්සාව කරලා හිමා එනකොට මොනවාරි පොඩ්ඩක් කන්න ගෙනත් දෙනවලු. ඉතින් පූසි කල්පනා කරලු යකෝ මේ මනුස්සයා දවස පුරාම මහන්සිලා මේ කොහොම මට කන්න ගෙනත් දෙනවනේ කවදාකවත් මට හිතිලා තියෙනවද මේ මනුස්සයට මොනවක්වත් දෙන්න. මියකෙම අල්ලගත්තට පස්සේ අන්තිම මයිලත් කාලි වරනකම් කාගෙන කාගෙන යනවා මිසක් මතක් වෙන්නේ නැහැ. පුසිට හරි අප්සට්ලු දැන්. මේක දෙන්න ඕනේ කොහොම හරි කියලා. එයා හිත ඒ උනාට ඒක දන්නවලු මී හම්බුණාට පස්සේ මතක නැතිනවා. ඒක දවසක් ගිහිල්ලා මී පැටව දාපු එකක් පොදියට පැනපුවාම කටටම වහුනලු හතර දෙනෙක් විතර පැටව. දැන් මේක කට අරින්නක් බෑනේ මුකුත් කරගන්න බෑ. මොකද පැටව පයින්නවා. ඒක අර මංසෙ එතකොට ඇයිල බත් කන විලා දූවන කියලා මී පැටියෙත් තියලා ගියලු අර කන බත් එක උඩ. ලේබරන එකෙක් පූජිකේ වැත්තෙන් බලන විශාල කැපකිරීමක්. හරි මන්සෙට බත් එක්ක ගන්න හම්බෙන්නේ නැහැ. බත් එකට බැලලා මේ වැටියෙත් තියලා ඉතුත්තුන්ද හරි දෙන්න හරි අරගෙන ගියලු. කොහොම තමයි අපේ දාන. අපි බොහොම අමාරුවෙන් තමයි අර කටේ ඉන්න කෙල්ලේ පෙරන පැටියෙක් කර දෙන්නේ. අපි දෙන දේ අර මන්සෙට කන බත් එක්ක ගන්නත් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ කරන පිංකම්, අපි මේ කරන රැස්කිරීම මරණය පැත්තෙන් බලනකොට අපිට සත්‍ය වඩා ගන්න බැරි තරම් වගකීම් ඇතුව තමයි කරන්නේ. අනේ ඔක්කොටම අර වගේ කලන්තයක් ඇද්දිලා හැඳි ගියාවිලා පෙන දාලා යනවනම් මට හරි සන්තෝෂයක් තියෙනවා. මේක තමයි දැන් කොරෝනා වලින් වෙලා තියෙන්නේ. හැදියෙන්ම කොරෝනා හැදෙන්නේ වෛද්‍ය ශිෂ්‍යයයිට. ඊටපස්සේ 68 පැඩි අයට. කොහොමම ලස්සන ලයිස්ට් තියෙනවා WHO එකේ. ඒ හරියට කර්මයේ සහ කර්මඵලයේ කියන එක දාලා දාලා අන්තිම තමයි හුදී ජනතාවට දෙන්නේ වැක්සින් එක. රමාරුම කට්ටිය තමයි මෙතෙක් වැක්සින් හදන්න උදව් කරපු කට්ටිය තමයි වෛද්‍ය දෙපාර්තමේන්තුව. ඒගොල්ලෝ තමයි වැක්සින් වෛරස් එක හදලා වැක්සින් එක හදලා කීයක් හරි ගසාගෙන කන කට්ටිය. උන්න තමයි වැඩියෙන්ම හැදෙන්නේ. ස්පිතාලේ යන්න බයයි. රසාවට. උන්න තමයි දෙන්නේ. ඉතින් ඒක නිසා මේ ජීවිතේ දිහා බලනකොට ඇතුලෙන් බැලුවා නම් මේ කුමන නැටුම් කෙලි කවට සිනාදා. මේ සාසනයක් නැත්තම් අපිට ඒ පිළිඹිබුව නැහැ. දැන් අවුරුදු 500ක් මැරිලා ඉපදිච්ච හැටි හොඳට දැක්කා. තමන්ගේ විතරක් 550 ජාතකේ මේ වෙලාවේ මැරෙන උපදින කට්ටිය දකින්න දිබ්බ චක්කු ඥානෙ ඊට පස්සේ තමයි ආස්වක්ෂය කර ඥානෙ ආවේ මේ මොනවද මේ අල්ලගෙන නටන්නේ මොනවටද මේ ආතති හදාගන්නේ කියලා බලනකොට කියන්නේ කාටද අපිටම හිතවත් අපිටම අත්ෙන් ධර්මයෙන් අනුශාසන කට්ටියත් ඒ නරාවලියම ඉන්නේ. ඒක නිසා හොඳයි අපිත් එක්ක හදා බෙදාගත්ත එක හොඳයි. ඒ සතිය කියන්නේ කවදාකවත් එහෙම මේ කවුරුත් කියලා දෙන්න ඕන එකක් නෙවෙයි. අපි සතිපාසලේ කරන්නේ අර තියෙන සතියට උත්ප්‍රේරණයක් පමණයි. මේ තියෙන එක තියෙන බව දැනගන්න කියලා නිකන් මූණට කණ්ණාඩියක් අල්ලන එක විතරයි අපි කරන්නේ. ඒක අල්ලන්න ඕනේ අපි ළඟ තියෙන දේක් දෙනව නෙවෙයි. මේ අපි තියෙන දේ මතක් කරනවා. බලංගොඩ ළමයි ගිහිල්ලා සතිපාසල ඉවරනට පස්සේ එයාලා කියලා දෙනවා බලනකොට ටීචර් ඕගොල්ලෝ ඇවිල්ලා අපිට දීපු දෙයක් නෙවෙයි මේක බලනකොට අපි ළඟ තිබිච්ච දෙයක් කියලා කිව්වා. සත්‍ය කියන එක තිබිච්ච දෙයක්. ඉතින් ඒක වෙනකොට තත්‍ය කෘත්‍යමාරයි. ඉතින් සා අපි සන්තෝෂ වෙනවා ඔය ලිපියත් ඕකත් එවමු කමල් මම අරක ඇරියා උපේක්ෂාට උපේක්ෂා මේ දවස්වල ඒක සංසන්දනය කරනවා. ඕකත් අපි දාලා තියාගමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මම මේක උපේක්ෂාට යාවලා තියෙනවා ස්වාමීන් වහන්සේ.
ආ රයිට්. මෙයෙන් එනවා මේ තවත් ප්‍රකාශයක් නැත්නම් ප්‍රශ්නයක් අපේ ධම්ම මේ සාගරනේ කුසලද? කවුද? කුසල හම්ද සමා වෙන්න ඕනේ. ඉතින් ඔය මතක කරගන්න.
සයින්නන්ස මේ අර ගිය අඟහරුවාදා මේ මතුවුණු ප්‍රශ්නයක් සයින්නන්ස. ඒ සාකච්ඡාවේදී මේ කියුණා නිකන් අර මේ මට ඒක විතරයි මතක හිටියේ කෑල්ල විතරයි. මේ කෙනෙක්ට නාන්න වතුර එකක් ඇදලා දෙන කතාවක් මමත් ඇදලා දෙනවා එකතු වෙලා සයින්නන්සෙත් එකතු වෙලා ඇදලා දෙනවා කියලා නාගන්න කියලා. ඊට පස්සේ අදින්න කලින්ම මූ මේ නාලා ඉවරයි කියන කතාවක් කියුණා. ඒ වගේම මේ කෑදරයට කන්න දෙන්න ඕනේ කියලා වගේ කියන ඇහිලා තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් සයින්නන්ස දැන් ওই වගේ අදහසක් අර මේ සම්ප්‍රදායනට අනුව අනුමත වෙන්නේ නැහැ නේ. ඊළඟට ඔයා නානවා නම් ඔයා ඇද ගන්න මම ඔකට හවුල් වෙන්නේ නැහැ කියන අදහස ඉන්නේ ගොඩක් වෙලාවට තියෙන.
අපි කියනවා නාන නෝ කියලා අපි පැත්තට නිකන්.
දැන් එතකොට සයින්නන්ස ඔයක නිකන් අර අද කියපු ප්‍රඥා ශික්ෂාවටයි තියෙන එකක්ද කියලා පොඩ්ඩක් දැනගන්න.
ඔය ඒකේ විමුක්තිය සහ ප්‍රඥා මේ අධි ප්‍රඥාවට ගියාම එතෙන්ට යනවා. විමුක්ති වුණාට පස්සේ ඒ පුද්ගලයා කවුරු නැවත් එකයි නොනැවත් එකයි ඕන්නම් ඇදලා දෙන්න පුළුවන් නැත්නම් ඇදලා දෙන්න තුන නා ගන්න හරින්න පුළුවන්. ඒකල ඇදලා දීලා කියන්න පුළුවන් කරන්නේ නා ගැනීමක් කියලා කියන්න පුළුවන් යාට. ඒකයි යාට තියෙන වෙනස. ඒ නිසා හුඟක් වෙලාට මේ විමුක්ති මට්ටමට ගිය කෙනා කෙරුවාවෙන් තමයි බණේ යන්නේ කියන දේවත් පොත්පත් වලින්වත් නෙමෙයි. ඒකයි කෙරුවාව එහෙම නැත්නම් අපි කියන්නේ නිහඬ බණ කියලා තියෙන්නේ. නියර බණින් තමයි වැඩි වෙන්නේ. ඒක නිසා මේ ඒකේනා හතර දිස දස දිසට මේ සුලග හැමන සුවඳ හැමන සීලයක් ළඟ තියෙනවා. ඕනම සුවඳ තවරලා සමම් පිච්ච මල් එක දිසාවෙන් හුලඟ හැමන්නේ. අරක දස දිසාවට හුලඟ හැමනවා. ඒ දස දිසාවට හැමන හුලඟ සීලෙමත් තියෙනවා. සමාධි ප්‍රඥා ගැන කුමන කතාවද? එයා දඟලන්නේ ඒක ධර්මානුකූලව සිදු වෙනවා. එනිසා අපි කාටවත් මේ ව්‍යාකරණ කටපාඩම් කරන්න ගිහිල්ලා සමීකරණ කටපාඩම් කරලා කියන්න ඕන කම නැහැ. අපි මොනක්වත් කියන්න ඕනේ මේ බුද්ධ ඥානංශ මෙහෙම කියලා තියෙනවා කියලා කිව්වොත් හොඳටම ඇති. එතකොට මේ අපි පැවිද්දන් වශයෙන් කරන්න ඕන දේ සිද්ධ වෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ එහෙම හිතාමතා කාටවත් උදව් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපි කෙරුවොත් උදව්වක් හානියක්ම තමයි. ඒක මේ ආරම්භන කියන එකේ මේ විස්තර කළ දීලා තියෙනවා. මේ මොකද්ද ද්විතානුපස්සන සූත්‍රේ යංකිච්ච දුක්ඛ සම්බෝති සබ්බං ආරම්භ පච්චයා. මොනවා හරි අපි ආරම්භ කරුවා නම් අලුත් දෙයක් දුක තමයි. තිබිච්ච ක්‍රමේ ස්වභාව ධර්මේ කිසිම දුකක් නැහැ. ඒක විඳ ගන්න අමාරුකුත් නැහැ. කවුරු හරි ගහපු ගන්තියක් නම් ගලවන්න බෑ. කවුරු හරි සැලසුම් කළා කරුවා නම් කක්ක කියන්නේ ඉතින් ආයේ ගන්ධස්තරයක්. වෙන සාමාන්‍ය දෙයක් කවදාකවත් එහෙම ගන්ධ නැහැ. ඒ නිසා සබ්බං ආරම්භපත්‍ය. ඉතින් ආරම්භ කියන වචනේ හෙව්වා අපි ඊට ඉස්සලා දාසේ මම නන්නේ සුදුහාමස හොයලා කිව්වා ආරම්භ ධාතු වීරිය වගේ දෙයකට හොඳ පැත්තක් නම් මේක යොදවලා තියෙනවා. නමුත් මේ ඔය කියන ද්විතානුපස්සන සූත්‍රය තියෙන යමක් උඹ ආරම්භ කරුවා නම් දුකක් තමයි. එව නැත්තම් බුදුරජාන් සඳහන් කළා තියෙනවා තියෙන හරියක් ඔක්කොම දුක්. ආරම්භ කරලා තියෙනවා ඒ දුකක්. ආරම්භ නොකර හිටියා නම් සබ්බපාපසා කරණම් නම් කුසලස්ස උපසම්පදා. එදැයි සත්‍යයෙන් ඉන්න වෙලාවේදී යමක් නොකර ඉන්නවනේ. ඒ කියන්නේ සතුම් මැරීමක් හොරකම් කිරීමක් ආදී පරිඋත්ථාන වේවා. එව නැත්තම් කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නෑ අර කියන වීතික්‍රම වේවා මේ කියන පරිඋත්ථාන වේවා. නැත්තම් මයිලක දැන් මේ අකුසලේ තියෙනවා කියලා දාන්න. ඉවරයි. මම දැන්ට නුරුස්න ගතියක් තියෙනවා මට ඉඳගෙන ඉන්න බෑ ගායන කියලා දන්නවා. එතන මට හොඳට සතිය සමාධිය දන්නවා. එතකොට ඉවරයි. එතකොට යමක් කෙරෙන්නේ ඉතින් ඒකද උගන්වන්නේ ආගමේ කියලා බලන්නකො. කිසිම ආගමකෙක උගන්වන්නේ. කිසිම ආගමක පුළුවන් නම් මේ මේ පංචතූරිනාදෙන් බෙර ගහපල්ලා මෙච්චර මෙච්චර දේවල් කරපල්ලා මේක කරපල්ලා මේක කරපල්ලා කියලා මේ ඔළුව ක්‍රේල් කරන වැඩේ උගන්වන්නේ. ඒක ඇත්තටම සීලයට සමාධියට අවශ්‍යයි. නමුත් ප්‍රඥා ශික්ෂාවට යනකොට ඒකේ හාස්‍ය දකින්න ඕනේ. හැබැයි කියන්න එපා කාටවත්. කියපු ගමන් අනිවාර්යෙන් පද්ධතිය අපිත් එක්ක මේවා වෙනවා. සොක්‍රටිස් දුන්නා වගේ ඒවා සබාජෙන් දීලා කියාවි බීපංගය. නමුත් අපි කාලේ ඉඳපු රාජ්‍ය නායක ඔක්කොටම විදිචිලා මැරුවානේ. මොනවාක්වත් නැහැ කතා දෙකක් නැහැ කියලා මම මරන්නේ. ඔය සෙල්ලම් කරන්න එන්නවා අපිත් එක්ක අපි මේ යන ගේම යන්න අපිට ගාගෙන යන්න දෙන්න. ඔයව කරන්න එපා. ඉතින් ඒකෙන් බේරෙන්න තමයි ලොකු ස්වාමීන් වහන්සේ කියලා දුන්නේ. පුළුවන් තරම් කැළේ දිහාට හැරෙන්න. පුළුවන් තරම් ඒ වගේ නව කර්මාන්ත පටන් ගන්න එපා. කරගෙන දේකට කරගෙන යන්න කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි නිතර මොකේ කරේ යෙදිලා ඉන්න කියලා නම් කිව්වා. يعني ශරීර ව්‍යායාමයේ සඳහා ඒ වගේ අගයන් ආඩම්බරයක් බලන්න එපා. ඔහි මොනවාද ඒ දෙක යෙදිලා හිටපන්. එහෙම නැතුව ඔය කරන දේකේ වටිනාකම් මේ මම කරන්නේ මේ මේ අර්ථ සාත්‍යය තියෙනවා. ඒ ඔක්කොම ආරම්භ පච්චා. ඒ නිසා පුරුදු කරගෙන යා. මට හැබැයි කරන්න වෙලා තියෙන. දැන් ඉතින් වයසයි. ඒක නිසා ඉතින් කෑස් පේන්නේ නැහැ. ටික ආනම් මනන් ලෙඩේකොට ඉතින් මේ බණ හරි වටිනවා. මම නෙවෙයිනේ කියන්නේ අප්පා. ඔකට තේරෙන්නේ නැහැ නේ. මං වට දෙයට. මොකද දැන් කෙල වෙන වයසනේ. හරි අමාරු වයසක් ඔය 69 කියලා කියන්නේ අන්තිම අපලයි. ඒකයි මේ වෙලාවේ නේ තමයි හොඳට තේනවා. මොනවා ආරම්භ කරන්න එපා. කරගෙන යන කට්ටියට ඒ හොඳයි පුතා කියලා ඉඳලා මෙහිමීර ජාම බේරගනින්. ඉතින් ඒක කරලා කල් තියනවනේ උඹලට නේ. මට ඒක තමයි ඊර්ෂ්‍යාවක් තියෙන පොඩ්ඩක්. තව කල් තියනවා. ඊටපල්ලක වැස්ස පායනකම් කියලා තමයි කියන්නේ.
ස්වයංනාත ගැටලුවක් තියෙනවා. මේ පැත්තට අවස්ථාව දෙනවද නැත්නම්?
හරි කියන්නකෝ.
ස්වයංනාත මේ ගැටලුව මේ මම ටිකක් අහනවද නැද්ද කියලාත් හිතලා බැලුවා. නමුත් ඒකට මට තර්කානුකූල පදනමක් හොයාගන්න හම්බුන්නේ නැහැ. ඒ නිසා මට හිතුණා මේක ඉදිරිපත් කරන එක හොඳයි කියලා. ඒක ප්‍රශ්න තමයි ස්වාමීන් වහන්ස. දැන් භික්ෂුන් වහන්සේලාට තියෙන පරාජික හතර අපි අරන් බැලුවොත් භික්ෂුවක් මනුෂ්‍ය ඝාතනයක් කරොත්, භික්ෂුවක් සොරකමක් කරොත්, නැත්නම් භික්ෂුවක් Tamanට නැති ගුණයක් කිව්වොත්, ඒ වගේ දෙයක් කරොත්, නැත්නම් ස්ත්‍රියක් සමග සිටියොත් ඒ භික්ෂුවට උපසම්පදා භික්ෂුවක් විදියට රහත් බව ලබන්න බැහැ කියලා තමයි විනය සඳහන් වෙලා තියෙන්නේ. උත්තරීතර මනුෂ්‍ය ධර්ම වලට ළඟා වෙන්න බැරි වෙනවා කියලා. හැබැයි ඒ හතරම කිසිම උපසම්පදාවක්වත් මුකුත් නැති, එහෙමත් නැත්නම් සාමණේර භික්ෂුවක් කරොත්, එහෙම නැත්නම් ගිහියෙක් කරොත්, ඒ සාමණේර භික්ෂුවට හෝ ගිහියට නිවන් ලබන්න, එහෙම නැත්නම් උත්තරීතර මනුෂ්‍ය ධර්ම වලට ළඟා වෙන්න කිසිදු බාධාවක් නැහැ. එතන මට තේරෙන්නේ නැති දේ තමයි ස්වාමීන් වහන්ස, භික්ෂුවක් එච්චර උතුම් සීලකටත් ගිහිල්ලා උපසම්පදාත් වෙලා ඔය පරාජික හතර කැඩුවම නිවන් දකින්න බෑ, එහෙම නැත්නම් සෝවාන් වෙන්නවත් බෑ. නමුත් ඔය හතරම සාමණේර භික්ෂුවක් හරි ගිහියෙක් හරි කැඩුවම නිවන් දකින්න පුළුවන්. මෙතන තියෙන වෙනස මේ ඇයි මොකද්ද මේ බුදුහාමුදුරුව මෙහෙම එකක් පනවන්න, මේ වගේ එකක් උතුම් සීලයක් රකින්න ඇයට ඇයි එච්චරම බැහැ කියලාම දරදඬු ප්‍රතිපත්තියකට වගේ එකකට දාලා තියෙන හේතුව මොකක්ද? ඒක මේ රෂනල් පොයින්ට් එක කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් සයන්නාංශ බොහොම පිං සිද්ධ වෙනවා.
මම දන්නවා තේරුම් ගන්න බෑ. අනිත් ඒවා තේරුම් ගන්න බැරි එක ඕක තේරුම් ගන්න කොහොමනක්වත් බෑ. ඒ වුණත් ඒ ඇව්වට පස්සේ හොඳ නෑ නෝ නැද්ද? අන්න මාසි සයඩෝ පොතේ පළවෙනි පරිච්ඡේදයේ සීලේ පරිච්ඡේදයේ අවධානිතික මාසි සයඩෝ ඕක තනිකරම කතා කරන්න. ඔය කියවලන්නේ තියෙන්නේ ඒක තේරෙන්නේ නැහැ නේද තාමනේ?
ඒ පොතේ සොයන්නාංශ මුල් හරිය කියවුව අග හරිය තාම කියවල ඉවර ගන්න
හම්බුනේ නැහැ. මේ එහෙම ගෙදර පොතක් ඇතේ, පොතේ මෙහෙම ඇතේ. ඉතින් ඒ කියවපන්කෝ. එතකොට ඔන්න මහසිසයිඩු කියන්නේ කවුද කියලා තේරුම් ගනි. ඔය තේරුම් ගන්න බෑ. ඒ සිල් සමාදන් වෙච්ච නැති කෙනාට එහෙමකින් බලපෑමක් නැහැ කියලා කිසිම තැනක කියලා නැහැ. දැන් අපි කිව්වොත් එහෙම කාන්තාරයේ තියෙනවා නීතියක්, වතුර නැති නිසා වැලි ටිකක් කරන අනිවාර්යයෙන්ම අද්දේ කොහොත ගන්නවා. අද්දේ කොහොත නැතුව කෑවොත් ආපත්‍යක් කරන ඉතින් අපිට ඒක අදාළ නැහැ අපිට වතුරක් තියෙනවා කාන්තාරෙත් නැහැ අපි අද්දක හේතුවත් එක නැතේ අපි හැන්දෙන් කනවා නම් ප්‍රශ්නයක් නැහැ ඉතින් අපිට ඒ කියන්නේ නීතිය දන්නේ නැති නිසා අපිට ඒක බලපෑම මොකද අපේ ඔළුව දන්නේ නැහැ එහෙම නීතිය අපිට බලපෑමක් නැහැ බුදුහාමුදුරු කියපු නිසා නෙමෙයි මගේ ඔළුව තමයි ඔය ස්ක්‍රිප්ට්ස් දාගන්නේ ඔය හතර ස්ක්‍රිප්ට්ස් හතර ඒ ස්ක්‍රිප්ට්ස් හතර දැම්මට පස්සේ ඒ වෙනසට වෙන මොකක්වත් නැහැ ඌව එකක් වැඩුණාට පස්සේ ඌට භාවනා කරන්න තියා බතක් කන්නවත් වතුටියක් බොන්නවත් නාන්නවත් හම්බෙන්නේ නැහැ ඔළුවේ දාලා තියෙන ස්ක්‍රිප්ට්ස් තමයි ඔය ස්ක්‍රිප්ට් එකක නැකින මේක ඒකාන්ත නීතියක් කියලා. ඒ ස්ක්‍රිප්ට් එක තමයි අපි අපේ දරුවන් උගන්වන්නේ. අපි එක එකනට ස්ක්‍රිප්ට්ස් දානවා. ඒක තමයි මතවාද, ඒක තමයි දෘෂ්ටි, ඒක තමයි සංකල්ප කියලා කියන්නේ. ඉතින් භාවනා කරනකොට මේ ගිහියෙක් මේ ප්‍රශ්න අහන්නේ පැවිදි වෙලා බලපංකෝ. යානුන්ගේ ගැවි පැවිදන්නේ ප්‍රශ්නකුත් නැහැ. මේ කොහෙද ඉන්නර ණයට කණ එක අර ගොඩ බිම ඉඳලා පීනන එකට එන ප්‍රශ්න. දෙවිලාවට මට ඉතර බණින්න දෙයක් නැහැ. බණින්න හොඳ නැහැ. මොකද මේක හොඳ වැඩ ටිකක් කරපු නිසා. හොඳ කියන්නේ ආරම්භ ධාතු ටිකක් කරලා තියෙනවා. ඉතින් හොඳ නරක ඔයගොල්ලෝ බලා ගන්න. මේ මහසීසාර සෝංශ මේක ලියලා තියෙනවා. ඒ නිසා මමත් පරිවර්තන කර ඇත්තටම ඕක. දැන් ඒක සිංහලට දාලා තියෙනවා. දැන් ඉංග්‍රීසියට දාලා තියෙනවා. බුරුම් භාෂාවෙන් තියෙනවා. පාලි භාෂාවෙන් තියෙනවා. ওই පොතේ හතර පැත්තකින් තියෙනවා. හතරෙම පිටපත්මයි ළඟ තියෙනවා. ඊට අමතරව මම කරපු පරිවර්තනෙකුත් තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන්. ඒක මට මුද්‍රණය කරගන්න හම්බුනේ නැහැ මොකද සුද්ධ කරගන්න හම්බුනේ එතකොට මහසීකෙම පරිවර්තනය කරලා තියෙන නිසා හොඳට කියවන්නේ ඇයි භික්ෂුවකට සීලයේ අසාධාරණව පිළිහිట్లా තියෙන්නේ කියන එක මහසී සයිඩු සාංශේ භික්ෂුවක් විදිහට සඳහන් කරලා තියෙනවා මෙතෙක් කල් ත්‍රිපිටකේ පරිවර්තනය කෙරුවේ බුද්ධිස් පබ්ලිකේෂන් පාලි ටෙක් සොසයිටි එක එක්කෙනෙක්වත් පැවිද්දෙක් හිටියේ නැහැ ඒ නිසා ඒගොල්ලන්ට හරි විදිහට විනය පිටියේ පරිවර්තනය කරගන්න හම්බුනේ නැහැ ඒවා පාලියේ එහෙම රෝමන් අකුර වලට විතරයි දැම්මේ. පළවෙනි වතාවට බික්කු බෝධි සම්පූර්ණ එක දැන් පරිවර්තනය කරගෙන යනවා. ඔක්කොම පිළිගන්නවා මොකද බික්කු බෝධි කියලා කියන්නේ අවුරුදු 30ක් 40ක් වතුරේ බැහැගෙන හිටපු කෙනෙක්. ඊට පස්සේ ජෙෆ්රි මේ ඒ සංසිත් පරිවර්තනය කරගෙන යනවා. ඉතින් ඒකට මිනිස්සු බලනවා අලුත් දිහා මොකද මේ මෙතෙක් කල් කිරුවේ වටින දේ තමයි ගිහියෙක්. එයා මේ ගොඩ ඉඳගෙන පීනපු කට්ටියනේ. හැබැයි හොඳ උගත්තු ඒගොල්ල ඩික්ෂනරි එක හදලා දුන්නා ඥානමෝලි හාමුදුරුව ඇත්තටම නොකිරුවා නෙවෙයි ඥානමෝලි හාමුදුරුව අභිධර්මයේ පොතයි විසුද්ධි මාර්ගයයි කරලා බික්කු බෝධි හැම එකකම ඥානමෝලි ස්වාමීන් වහන්සේට ස්තුති කළා තියෙනවා එයා හාමුදුරුව තමයි මේ විසුද්ධි මාර්ගයේ ඉංග්‍රීසියට දැම්මේ ඒ හාමුදුරගේ සහෝදර හාමුදුර තමයි ඥානවීර හාමුදුරුව මේ ඔය ක්ලියර් ඉන් ද පාත් කියන පොත ලිව්වේ බික්කු බෝධි කරන වැඩේ හරියම සම්ප්‍රදානුකූලයි ඒ මොකද වතුරට බහැපු කෙනෙක්. ඉතින් මටත් හරියට කියනවා පුළුවන් තරම් බණ කියනකොට මේ කියන හාමුදුරුවෝ දැන් ජීවත් වෙනවා කියලා කිව්වොත් මිනිස්සු හරියට ගරු කරනවා. අසවල් වටිනා හාමුදුරුවෝ මෙහෙම කියලා තිව්වා කිව්වොත් කියනවා ඒක ඉතින් අපේ යුගයට අදාළ නැහැ. යා ගිහිල්ලානේ. වැඩක් නැහැ. දැන් මේ පණ තියෙන කෙනෙක් කියවුවාම ඒ වටිනාකමත් ඒ සජීවී ගතියක් තියෙන නිසා මේ වැඩවලදී ඔය ඉස්සලා ඒ පාරිතික පිළිවඳ හඳුනා දීමේදී කරපු වික්ෂ්‍ය පැත්ත කරපු පැත්ත හරි ගිහ පැත්තෙන් ඔය කියපු ප්‍රකාශන ටික එච්චර සත්‍ය නෙවෙයි. ඒ අර පිටින් ලැබ කාලු ගත්ත ගතිය. ඒකට මහසීසාඩෝ දීලා තියෙනක කියවඬෝ. කිරවල අපි ආයත දවසක් කියන මේ වගේ ඇවිල්ලා මාසයක් විතර වැඩ කරලා ප්‍රශ්නයක් අහලා යන්නේ කිය. එතන අපිට තියෙනවනේ ආරම්භ ධාතු වැඩේ අනේකේ. අපි අනවකම්මල් ආයේ මෙයාගෙන් අහන්න යන්නෙත් නෑ මේ හරිද වැරදිද අසුපචාර අහන්න යන්නේ නැහැ මොකද ගහනකොට මට්ටමට ගහන්න බෑ වැටෙන්නම ගහන්න හොඳ නැහැනේ. ඔය මම හිතන ඇති කියලා. ඒ නිසා මම කමල්ට යනවා ඊතුරු මේ ප්‍රකාශයට.
එහෙම සංසාරසරයි ඊළඟ වார்த்தාව ඥානා පියරත්න කියලා මහත්මියක් යොමු කරලා තියෙන්නේ. සතිමත් සක්මන පියවර 24ක දුර ඇවිද ගිය හැකි කාපට් පොළව තෝරා ගතිමි. පළමුව දෙවරක් එහාට මෙහාට ඇවිද ගියමි. එතෙන් සිට ඔසවනවා තබනවා යයි විස්තරව සිත යටිපතුල් වල පිහිටවා ඇවිද ගියමි. එවිට දුටු අත්දැකීම් කීපයක් මෙසේ විස්තර කරමි. කාපට් එකේ එරී යන දෙපතුල් වල විවිධ ස්පර්ශයන් දැනුනි. තද බව සිනිඳු බව මෙන් පාද තබන පරතරයේද වෙනස්කම් දුටුවෙමි. කකුල් ඔසවා තබන විට කයේ ඉස්සි ඉදිරියට ඇදී යාම කකුල් දෙකෙහි සන්ධි නැමෙන ආකාරය සහ මාංශ පේශි ඇදී ශරීරයේ ඉදිරියට ඇදෙන බව දැනුනි. දිගට සක්මන් කරද්දී සක්මන සිදුවන බව මිස සක්මන් කරන කෙනෙක් නොපෙනේ. චක්‍රයක ආකාරයකින් සිදුවන සක්මනේ සිත පිහිටුවා ඇවිද ගියමි. ශබ්ද හෝ සිතුවිලි මතුවී සක්මනට බාධා වූයේ නැත. කාලය විනාඩි 45කි. පරයන්කය වැඩීම. සක්මනට පසු සුපුරුදු ලෙස පරයන්කය වැඩීම සඳහා වාඩි වූයෙමි. වාඩි වී වාඩි කරවා ඇති කයදෙස බලා සිටියෙමි. එය තුඹසක් හැඩය ගන්නා බව දුටුවෙමි. හිස මුදුනේ සිට දෙපතුල් දක්වා සිත පිහිටුවා සති සම්පජන්නේෙන් බලා සිටියමි. එවිට කයේ ධාතු කොටස් ප්‍රකට විය. වසා ඇති දෙනතට අවදිව සිටියදී නිතර පෙනෙන කෙස් දත් නිය හොඳින් ප්‍රකට විය. කයේ විවිධ ස්ථානයන්හි කම්පන චංචල ඇති කරන වායු කොටස් ප්‍රකට විය. එයට ශාස්ත්‍රීය නමක් දෙන්නේ නම් එය අංගමනුසාරී වායුව ලෙස හැඳින්විය හැකිය. මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය පුරුදු කිරීමයි. දැනට අවුරුදු 5ක් පමණ ඔබ වහන්සේලාගේ උපදෙස් පිළිපදිමින් ආනාපාන සතිය පුරුදු කරමි. අද දින පරයන්කය සඳහා වාඩි වූ පසු හුස්ම රැල්ල ප්‍රකට විය. ඒ දෙස එලියෙන් සිට බලන ආකාරයෙන් හෙවත් පරතෝ සංකල්පයෙන් බලා සිටියෙමි. හුස්ම ඇතුල් වේ පිට වේ. එය අභ්‍යන්තර හා බාහිර ක්‍රියාවලියක සම්බන්ධයකි. හුස්ම දෙස සිත පිහිටුවා බලා සිටිද්දී හුස්ම රැලි දෙක අතර පවතින දිග කෙටි බව මෙන්ම දීර්ඝ ප්‍රාශ්වාසයකට පසුව ඇතිවන අවකාශයේ දෙස බලා සිටියෙමි. එම අවකාශයේ ක්‍රමයෙන් පැතිර යන්නට විය. ටිකකින් එය නැති වී ගියේය. දැන් හුස්ම සියුම්වන බව දැනුනි. හුස්ම වැටෙන බව මිස ඇතුල් වන බව නොදැනේ. එකට තබා ඇති දෑත් ලිහිල් වනු දැනිනි. කකුල් බර තද වී ඇත. ටිකකින් වාඩි කරවා ඇති කය නොපෙනී ගියේය. ඒ වෙනුවට කය නොව රෙද්දකින් වැසූ ගොඩක් මෙන් ඝණයක් පෙනෙන්නට විය. බොහෝ වෙලා ඒ දෙසම බලා සිටියමි. සත්ව පුද්ගල සංඥාවක් එහි දක්නට නැත. සිත ඒ දෙසම බලා සිටී. සිතුවිලි හෝ නීවරණ කිසිවක් නොදැනේ. නිශ්චල එම ඝණය පමණක් පෙනේ. හුස්ම රැල්ල දැනුනේ ඈතකය. ඈතක ඇති සිහින් ඉරක් ලෙස පරයන්කය තුනකදී මෙවැනි රූපයක් අත්දැක ඇත්තෙමි. එක් දිනක ලොකු හාමුදුරුවන්ගේ මේ තත්වයට උපදෙස් දුන්නේ එම ඝණය විසිරෙන තුරු බලා සිටින ලෙසය. අද දින ඒ දෙස බලා සිටියෙමි. සිත නිසලය. රූපය ගෙවන් වී ඇති බව දැනුණු බැවින් මූලික අරමුණු සොයන්නට සිත යෙදුමක් නැත. මූලික අරමුණ නොපෙනී ගොස්ය. එය සොයා ගියේ නම් ගෙවන් වූ මම තැනත්තාට නැවත ජීවය පිඹීමක් යයි සිතට දැනේ. අරමුණෙන් මිදෙන විට ඝණය නොවිසිරී තිබුණි. සිත අවදියෙනි. හුස්ම ප්‍රකට වූ නිසා නින්ද හෝ සිහි මූර්ජා වීමක් සිදු වී තිබුණේද නැත. උපදෙස් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එදිනෙදා ඇවදීම් අතුගෑම් යන කටයුතු වලදී සතිමත් ලෙස නිම කිරීමට උත්සුක වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. වාර්තාවේ අවසානයයි.
ඒ කියන්නේ අරමුණේ වෙනස් වීම දැකීමට සූදානම් මනසක් තියෙනවා. ඒක නිසා කියන්නේ තමන්ගෙන් කරන්න තියෙන අනුග්‍රහය වෙලා තියෙනවා. මේ අරමුණ දිහා බලනකොට අරමුණ දැක්ක විතරක් නෙවෙයි. අරමුණ වෙනස් වෙන හැටි ඒක වායු ධාතුව පිළිබඳව තමයි ගොඩක් ඒක පේන්නේ. ඒක තමයි බොහොම ශීක්‍රයෙන් මේ සමුදීරණ විත්තම්බන ආදි වශයෙන් සිදුවෙන්නේ. හැබැයි ඒක අංගසාරී වාතේ නෙවෙයි අංග මංගානුසාරී වාතේ කියලා තමයි ඒක හැදෙන්න ඕනේ වචනේ. ඉතින් ඒ නිසා ඒ අර දේක වෙනස් වීම දක්නාසුලුව විපරිණාමයේ දක්නාසුලුව අනිත්‍යතාවයේ දක්නාසුලුව භාවනා කරන එක වෙනත ඒකට සුදුසු පෙර සූදාන මේකට කියනවා සූදාන ශාරීරික කියලා. අන්න ඒකෙන් කරන්නේ එතකොට ওই තියෙන මහේස ගොඩක් අඩුව. ඕක තමයි හැම වෙලාවෙම පේන්න තියෙන්නේ. අර සූදානම් ශරීරය නැති නිසා පෙනුනට ඒක අපි ටිකක් පිටගම් කායක වගේ පේන්නේ. සූදානම් ශරීරයෙන් ගියොත් බොහොම ඉක්මනට ඔක අල්ල ගන්න පුළුවන්. හැබැයි නිතිපතා කරනවාද කියන එක මට සැකයි. පේන්නේ කරනවා වගේ හොඳ නියමිත කාලසටහනක් හදාගෙන නිතිපතා කරන්න. එතකොට ඔය දැන්ට වැටහිච්ච ආශේවනය කරගත්ත දේ භාවනා කෘත්‍ය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා භාවනාවට තව ටිකක් ආදර ගෞරවයෙන් නැමී සිට කරන්න කියන එක තමයි කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව අතිගෞරවනීය ස්වාමින් වහන්ස, මා දැනට වසර 5ක පමණ සිට ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අතර ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අනුව සක්මන් භාවනාව සහ පරයන්ක භාවනාව කරගෙන ගියමි. මේ සටහනින් මගේ අත්දැකීම් කෙටියෙන් ඉදිරිපත් කරමි. සක්මන් භාවනාව. ඔබ වහන්සේගේ උපදෙස් අනුව සක්මන් භාවනාවේ යෙදුණු අතර එහිදී පළමුව වම දකුණු ලෙසද ඉන්පසුව ඔසවනවා තබනවා ලෙසද සතිමත් වෙමින් සක්මන් භාවනාව සිදු කළමි. එලෙස දිගටම කලක සිට සක්මනේ යෙදීමේදී වම් පාය සහ දකුණු පාය ලෙස නොවැටෙහි નિરાයාසයෙන්ම සක්මන සිදුවන බවටත් මා සක්මන් කරන බව දැනෙන්නේ අනිකුත් බාහිර දේවල් වල ඇති නිශ්චලභාවය නිසා බව වැටහුණි. මේ ටික වෙලාවකින් සක්මන් කිරීම වෙනුවට මගේ මුළු පාද දෙකෙහිම පතුලේ සිට ඉහළට මෙනෙහි වෙමින් උකුල් ඇටය දක්වාත් එතනිනුත් උඩට මෙනෙහි වෙමින් ඇට සැකිල්ලක් ඇවිදින ආකාරය අත්දකින්නට ලැබුණි. දැනටද මා එය දිගින් දිගටම අත්දකින කාරණාවකි. දිනක් සවස් කාලයේ පැය භාගයක් පමණ සක්මන් භාවනාවේ යෙදී සිටියෙමි. ඉන්පසු නැවත එක් තැනක සිටගෙන ආනාපානසති භාවනාවට සිත යොමු කළෙමි. එවිට භාවනාවේ යෙදී සිටියේදී ටිකෙන් ටික හුස්ම නොදැනී ගොස් මාහට මා නොදැනී ගියේය. එලෙස කොතෙක් වෙලා මා ගත කළේදැයි මා නොදනී. එම ඉරියව්වෙන් මා මිදුනේ පිටතින් ඇසුණු විශාල ශබ්දයකින් තිගැස්සීමකිනි. එදින සිට සෑම පරයංක භාවනාවේදීම එම තත්වය මොහොතකට හෝ මා අත්දකින අතර අනිවාර්යෙන්ම එම අවස්ථාවේදී නින්ද නොව එය හිස්තැනක් ලෙස මාහට අත්දකින්නට ලැබෙන්නේය. ඔබ වහන්සේගේ ගෙන් මේ පිළිබඳ ඉතා ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මහනුවරින් රවිනී වෙත්තසිංහ. එපමණයි සාමින.
ඔය වගේ අර නොදෙනී යන අවස්ථාවේදී වෙන්නේ මම ය නැති වෙන එකයි. එතකොට විඥානේ නානා ප්‍රකාර දේවල් දාලා අපෝ ඒක හරි හොඳයිනේ අපෝ ඒක හරි නරකයිනේ කියලා ඒ එයා නැති වෙන්න හදනවා. වෙනුවට එයාම පැනලා ඒකට අර්ථකථන දෙන්න හදනවා, විනිශ්චය දෙන්න හදනවා, එහෙම නැත්නම් මේ කමෙන්ටරිස් දෙන්න හදනවා. ඉතින් අපිට වෙනවා විශාල ඥානයක් කියලා. නමුත් ඒක අර අපපතිටිත වේගන යනකොට මම ය නැති වේගන යනකොට අර දිලෙන නිවින පහනපත්තු ඉන්න වගේ දඟලන දෙයක්. ඉතින් බලන්න මේ වගේ මොනවාක්වත් නොදැන ඉන්න එක අපි මනාපෙට ගන්නවද අමනාපෙට ගන්නවද කියලා. මනාපෙට ගන්නවනේ ඉතින් උගෙ වෙන්න අරින්න මොකට ආයෙකට අර්ථකථන දෙන්න ඕනේ නැහෙනි. ඕකට තියෙන යම් කිසි গুপ্ত බයක් නිසා තමයි විඥානයේ ওই ගොඩපෙරක දෝරුකන් දිදී එයාගේ චරිතය අරස කරගන්න හදන්නේ. ඉතින් ඒක යෝගාවචරයයි තියෙන යෝගාවචර කියන්නේ ඇතර විඥානේ පිට එකක්ද කියලා ප්‍රශ්නයක් එනවා. ඒක දැනගෙන ගියොත් මෙයා මේ වෙලාවට දාන දහංගට සේරම දානවා. ඔය සර්පේකට ගැහුවට පස්සේ සර්පේගේ උපරිම විෂ නැගින්නේ මරණ මොහොතේදී. ඒ නිසා කිට්ටුවට යන්න එපයි කියනවා. ඒ රාගේ ගැහුවොත් මැරෙනවමයි. මොකද උපරිම විෂ දාල ගහන්නේ. ඒ වගේ තමයි දැන් ඔය විඥානේ ඉන්නේ තනිකර ඒ අපපතිටිත වෙලා අනිදස්සන වෙලා පදනම නැති වෙනකොට යා දහංගට දානවා පුදුම විදියට. ඉතින් ඒ දහංගට තමයි මේ ලෝකේ කියන්නේ. මේකට කියන්නේ විඤ්ඤප්ති මාත්‍රතා සිද්ධි. මේ ලෝකේ කියන්නේ විඤ්ඤත්‍යක්. මේ කවුරු හරි ගෙනල්ලා විඥානේ විසින් මවණ ලද්දා. ඉතින් ඒක තමයි අපි රජ වෙන්න හදන්නේ. නැත්නම් බොරුවක රජ වෙන්නේ. අතෙන්ට යනකොට විඥානේ නැති වෙන්න හදනවා. ඒකට පේන්නේ මට සීය නැති වුණා, සතිය නැති වුණා, සමාධිය නැති වුණා, ක්ලාන්ත වුණා, අරමුණ සියුම් වුණා, අනම්මන. ඉතින් ඒක වෙන්නේ හිමීට නිසා මේ දේවල් පිළිබඳ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. අන්න එතෙන්ට යන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ අපපතිත කරන්න කියලා කියන්නේ. ඒ අපපතිත කරන්න හදලා විනෝඩ අපි විඥාණයට ඔක්සිජන් දෙන්න හදනවා. විඥාණයට કૃතිම ශෝෂණය දෙන්න හදනවා. විඥාණයට මේ ග්ලූකෝස් දෙන්න හදනවා. ඒක තමයි අපි ওই වෙලාවට කරන්නේ. මුදුවට ලෑස්තිලා යන්න. මොකද ඔක නැවත නැවත එනවා. අන්න එතකොට තේරෙයි එතෙන්දී යමක් නොකර ඉන්න බෑ. විඥාණය දෙන ලණු කණ්ඩත් එපා. විඥාණයට ඔක්සිජන් දෙන්න ග්ලූකෝස් දෙන්න යන්නත් එපා. බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. ඉතින් ඒක මේ මාරණාන්තිකයි. ඒක මානසික වශයෙන් එපිස්ටමොලොජිකලි සීජිනසා ගැනීමක් වගේ. ඒ නිසා නිවන කියලා කියන්නේ ඒ කියන්නේ අපිට තියෙන fear of unknown, fear of freedom කියලා කියනවා. විදහසට බයක් තියෙන අපිට. ඒකට අපි මේ තෙල්ලන් ටික දාන්නේ. නමුත් භාවනාවේ තෙන්න ගෙනියනවා. ටික ටික ගෙනියනවා. අන්න ඒක බලන්න. මොකද්ද බලනවා කියලා කියන්නේ ලෑස්තිලා යන්න ඔය වෙන්න හදන විඥානේ නැතිවීමක් අපපතිත වීමක් తాවකාලිකව අන්න එකට ඇඟිලි ගහන්න නැතුව ඉන්න සූදානම් මනසෙන් ගිහිල්ලා බලන්න එතකොට මොකද වෙන්නේ කියලා අපිත් එක්ක බෙදා ගන්න කියලා කියන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ අවසන් ලිඛිත වාර්තාව කාලයේ පැය දෙකක් පමණ වෙලාව පාන්දර පුටුවේ වාඩි වී මම දැන් මෙතන සිත යදුවෙමි. ටික වේලාවකින් ආනාපානයට සිත යදවමින් තර්ක විතර්කවල ගැටෙමින් සිත සමතයකට පැමිණ සංසිඳුණු ආනාපානය දෙස බලා සිටියෙමි. අනිශ්චිතව සිටින අතර ගැටෙන සිද්ද මතුවී නැති වී ගියේය. වරින් වර නින්දට වැටි ගැස්සී අවදි වෙයි. වරහන් ඇතුලේ මෙය නිරෝධ සමාපත්තිය බව මගේ වැටහීමයි. මම සමාවෙන්න වරහන් වහලා දැනීම් නැති තැන සිට ශබ්දයකට ගැස්සී දැනීම් ඇති තැනට අවදි වෙයි. එවිට තනින් තන මතුවන කම්පන චංචල සහ වේදනාවන් දකි. සෑම චිත්තක්ෂණයකදීම එක් වේදනාවකින් තවත් වේදනාවකට පණින බව පෙනේ. ගෙදර පරිසරය නිහඬව ඇති විටකදී නින්දට වැටි සිට AC එක ඔන් වන ශබ්දයට ගැස්සී අවදි වුණු විට ගෝසාවක් ලෙස එම AC එක ඔන් වන ශබ්දයට කන් දීගෙන ඉන්නා විට එකවර එය නතර විය. දැන් ඇසෙන්නේ පරිසරයේ මෙතෙක් පැවති ගෙඹි නාදයයි. AC එකේ ගෝසාවට එය යටපත්ව පැවතිනි. ඒ බව අද්දුට සැනින් අවබෝධ වූයේ කයේ ස්වභාවයයි. එය කය කම්පන චංචල ගුලියකි. කම්පන චංචල මෙන්ම වේදනාවන්ද නොකොඩවා පවතී. ඒ අවස්ථාව ත්‍රිවෘ වී මතුවන කම්පන චංචල හා වේදනාවන් ඒ අවස්ථාවේදී අප හඳුනා ගනී. නමුත් ඒ හඳුනා ගැනීම වේදනාවේ හෝ කම්පන චංචලවල මුල නොවේ. අප දකින්නේ මැද අවස්ථාවයි. ඇත්තෙන්ම අපට එය පටන් ගත්තේ කොතනද දැයි හරියටම කිව හැකිද? වරහන් ඇතුලේ හරියට මහවැලි ගඟේ මුල හොයන්න ගියාක් මෙනි. හරියට මහවැලි ගඟේ මුල හොයන්න ගියාක් මෙනි. උල්පත පටන් ගත්තේ කොතනදැයි හරියටම අපට කිව හැකිද? වරහන් වහලා නිරන්තරයෙන් පවතින වේදනා ගුලියේ ත්‍රිවරවන වේදනා පමණක් අප හඳුනා ගනී. මේ කිසිවක් මමත් නොවේ. මගේවත් නොවේ. මගේ ආත්මය නොවේ. විඥාණය, වේදනාව සහ සංඥා හඳුනා ගැනීම පමණක් සිදු කරයි. එතකොට වේදනාවක මුල බැලීම කියන්නේ ත්‍රිවෘතාවය අනුව ඉස්මතු කර පෙන්වූ අවස්ථාවේ සිට ඒ දෙස බැලීමක් පමණි. එය සැබෑ මුල නොවේ. හරියට අවකාශයේ සැබෑ මුල නොපෙනෙනවා වගේ. තෙරුවන් සරණයි. වාර්තාවේ අවසානයේදී
ඒකට සම්බන්ධ කරලා ඔය කියන නිරෝධ සමපatti කොහොමද අත්දකින්නේ කියන එක මේ ධම්මදින්නා භික්ෂුණී වහන්සේ රහත් මෙහෙණින් වහන්සේ කතා කරලා තියෙනවා චුල්ල වේදල සූත්‍රය කියවන්න මම කියන්නේ දැනගන්න අවශ්‍ය නම් සංසන්දනාත්මකව අපි ඒවා පිළිගන්නවනේ ත්‍රිපිටකයේ කියලා අන්න ඒකේ පෙන්ලා තියෙනවා එතකොට ඔය පිටිපස්සේ කියන හදන එක මේ රහත් මෙහෙණින් වහන්සේගේ නමකින් කියවිලා තියෙනවා ඒ ටික කියවලා බලන්න එතකොට තමන්ට පුළුවන් වෙයි මේ තවත් මූලධර්මයත් එක්ක ගලපලා බලන්න. ඒක ඉතින් අපි තේරවාදී සාමාන්‍ය කරන දෙයක්. එතකොට තමන්ට මේ කොතේ ලියලා තියෙනවා හරියද? එහෙම නැත්නම් මේ තවත් ඉගෙනගෙන අභ්‍යාස කරන්න තියෙන දේවල්ද කියන එක ගුරු හරුකම් ගන්න පුළුවන් වෙනවා. චුල්ල වේදල සූත්‍රයේ නිරෝධ සමාපත්තිය පොතේ කියවන.
එහෙමයි සාද ලිඛිත වාර්තා මේ පැත්තෙන් එපමණයි.
කනකාටුද?
නෑ සාවිනා.
කයිනාරිනම්මේ. කියවන එක නාගේ අදහස් හරි වටිනවා.
සයිනස් මට පොඩි පණිඩියක් දෙන්න තියෙනවා සයිනස් ප්‍රස්තාව තියෙනවා නෝ.
හා
සයිනස් මම ඉංග්‍රීසි පවත්වපු යවෝරි රිට්‍රීට් එකේ ඒ දේශරාව ඇහුවා දිගටම. ඉතින් ඒකේ එක පැත්තක් මට දැනුනේ මේ අභාස ඇත්තටම සිංහල මාධ්‍යයට වඩා ඉංග්‍රීසි මාධ්‍යයෙන් සෑහෙන පැහැදිලි කිරීමක උත්සාහයක් ගත්ත කියලා.
අපිට ඉංග්‍රීසි තේරෙනවා කියන්නේ බෝ කියන්න හදන්නේ. දන්නේ නැත්නම් ආපන් හරිද ලැජ්ජ වෙන්න එපා. මට හොඳට තේරෙනවා මට ඔය අපේ ඥාන දාම ආනිකව මදර්ස් ටංග් සිංහල තමයි, ෆාදර්ස් ටංග් එක ඉංග්‍රීසි වගේලා තියෙන්නේ. හරි හරි තමයි වෙන්නේ බාධා කරාට.
හරි සාවිනහස එතෙන්දී මේ ඉතින් ඒ ගත්ත මේ මානුක පුත්තු සූත්‍රයේ මේ ඒකේ මම මේක ප්‍රශ්නයක් විදිහට අහන්නම්. ඒකේ එක පැත්තක සාමෙන් වහන්ස කියනවා දැන් අන්තිමට ගිහිල්ලා අපි සති සම්පජන්නේ නැත්නම් බයලජ්ජාව නැහැ, බයලජ්ජාව නැතිනම් හිරියොතප්ප නැහැ, හිරියොතප්ප නැත්නම් ඉන්ද්‍රිය සංවරය නැහැ. එතනින් ඊට පස්සේ අපි දිගට සාමාන්‍ය මේක අපි එදිනෙදා කටයුතු මම මේ හිතාගෙන ගිහියෙක් විදිහට සාමෙන් වහන්ස ගිහියෙක් විදිහට එදිනෙදා කටයුතු කරද්දී තමන් කරන වැඩ නිසා සමහර විට යම් කෙනෙක්ගේ හිතක් රිදෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඉන්ද්‍රිය සංවර මට්ටමකට වගේ මට තේරෙන්නේ ආව නම් ඒ කරන හැම අවස්ථාවකම එනවා ගිල්ටි එකක් එනවා. ඒ කරන වැඩක් කරනකොට ගිල්ටි ෆීලින් එකක් එනවා. උදාහරණයක් විදිහට ගත්තොත් යමක් තමක් මොකක් හරි දෙයකට උත්තරයක් දෙද්දී සමහර වෙලාවට පොදු අවශ්‍යතාවය මත සහ පවතින සම්මතියේ සම්මුතියේ තියෙන තත්ත්වය යටතේ තීරණයක් ගනිද්දී සමහර වෙලාවට අනිත් පාර්ශවයේ හිත රිදවීමක් වෙන්න පුළුවන්. හැබැයි ඒ තීන්දුව ගන්න වෙනවා සම්මුතියේ ගත යුතු තීරණයක් නිසා. නමුත් ඒකේ අවස්ථාවේදී දැන් දන්නවා මේක හිත රිදෙනවා, මට ගිල්ටි හෙකුත් තියෙනවා. නමුත් මේ සංසිද්ධිය එකක් ඕනම් බලෙන් නවත්තන්නත් පුළුවන් ස්වාමීනාංශ. ඒ සංසිද්ධිය දැන් මේක මෙතනින් විහාරට ගිහිල්ලා මට ගිල්ටි වෙනවා නවත්තන්නත් පුළුවන්. නැත්තම් ඒ සංසිද්ධිය වෙද්දී නැවත නැවත වෙද්දී ඒක දිහා નિરાයාසයෙන් ඒ සංසිද්ධිය නැවතෙනවා කියන තැන ඉඳලා දිහා බලන් ඉන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ අවස්ථාවකදී ස්වාමීන් වහන්සේට දෙන්න පුළුවන් උත්තරයක් තිනවන නම් ඒක වටිනවා කියලා හිතනවා ස්වාමීන් වහන්සේ.
ඉතින් ඒක තමයි මේ අපේ සුප්පා දේවි දුවයි පුතයි එක්ක කැලින් එළියට යනකොට කල්යන දිහා බල්ලා කියනවා දරුවන් හන්දා කරනෙමෙ බන්දා කියනවා. සිංහයත් එක තරහක් නැහැ. දරුවෝ කියන ශිෂ්ටාචාර වෙන්න ඕනේ කියලා. ඒ නිසා දරුවා කරේ තියා ගන්නවා සිංහ බාහු. එතකොට ගල්ලෙන තියා බල්ලා කියනවා ඔබ මට හැමදාමත් ප්‍රියයි. මම කැලියට හැමදාමත් ආසයි. ඔබ මට ඔක්කොම දුන්නා. නමුත් මම අද දරුවෝ නිසා මේ ශිෂ්ටාචාරය කරා යනවායි කිය. ඉතින් ශිෂ්ටාචාරයට ගියාට මේ සිංහ බාහු තමන්ගෙම නංගි බඳිනවා. ඒකල හැදෙන දරුවා තමයි විජේ කුමාරයා කියන්නේ අවමනෙක්. රටක තියාගන්න බැරි නිසා පිටුවහල් කරනවා. උගෙන් තමයි අපේ ජාතිය පැතිරෙන්නේ කියලා කියන. ඉතින් අපි කොහොමද ශිෂ්ටාචාරයක් කතා කරන්නේ? ඉතින් ඒ වෙලාවට සුප්පාදේවි කියන අඬ දරුවන් හන්ද මම මේ දේ කරාට මේක මගේ නෝම් එක නෙවෙයි. මම එන්න හදනකොට බුරුමේ පණ්ඩිස්වාංශෙත් කතා කරලා දැන් ඔබ යනවා කියලා නිසන්මණි වැඩ පටන් ගන්න ඔබ කිසිසේත්ම සුදුස්සෙක් නෙවෙයි ඒකට. දැන් අතර වෙලා අලේ හොඳට තම්බගෙන ඵලයන් බාගෙට තම්බන්නේ කිව්වොත් බර ගානක් ඕක කාලා නැස් වෙනවා කියලා මේ ඉතින් මංකව සවාංශ කොච්චර කාලයක් ඉඳි වෙයිද කියලා. එහෙම මට කියන්න බෑ මේ වයස වැඩි. මේ හිටපන් කිව්වට පස්සේ ඒක පාට කතාව නතර කරලා උඹට හිතනවාද මම මේ ගත කරන්නේ මගේ මනාප ජීවිතය කියලා? නෑ. මේක තමයි සාසනයට හොඳමයි කියලා මට හිතෙන්නේ. ඒකයි මම ගත කරන්නේ. මට මේට වැඩි හුඟක් විවේකයට හරි මං කැමතියි. උඹටත් පුළුවන් ද ඒ ටික කරන්න කියලා. ඒක පාට මට ෂොක් එකක් වදන වගේ තේරෙනවා. මම ඉතින් සාදු 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 කිව්වා. ඒක නෙවෙයි ස්වාමීන් වහන්සේගේ චරිතය. මේ ශාසනේ වෙන්නේ මේ දේ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ දරුවන් හන්ද මේ කරන්නේ මේ බන්දා. ඉතින් ඒක ඒ ස්වාමීන් වහන්සේ කියනකොට මට හරි සතුටක් ඇති වුණා. ඊට පස්සේ මං කිව්වා මං උත්සාහ කරන උපරි එහෙනම් ඔබට මේ හැමදාම දොර ඇරලා තියෙන කිව්වා. පණ්ඩිතරාමි දොර හැමදාම ඇරලා තියෙන අපිට තමයි මේව හදලා තියෙන්නේ. මේක නෙමෙයි අපේ චරිතය. මේක නෙමෙයි අපේ මේ කල යුත්තේ. ඒක නෑ අපි අහුවොත් මාලි පොන්සේක ගාමිණී පොන්සේලාගේ ඒකේ චරිතය වෙනයි. ඒගොල්ලෝ රංගපාන චරිතය වෙනයි. රට්ටු අඳුරන තියෙන නළු නිලියගේ චරිත වෙනයි. ඉතින් ඒක නෙවෙයි අපේ ජනම සාසනයට වෙන්න තියෙන ඕකනේ. ඉතින් ඒ නිසා අපි පුළුවන් ප්‍රමාණයෙන් කරනවා. ඉතින් කරනකොට අර තමන්ගේ මන අපිටම නෙවෙයි. ඒක ටිකක් පොඩ්ඩක් ওই පැත්තකට තියලා අර දෙය කරගෙන යනවා. ඉතින් ඒ දෙය කරනකොට අපිට මේ සාසනයක් තියෙන නිසා සාසන නැති කාලේ මොකද වෙන්නේ? උන්ට කවුරුවක්වත් අපිට රාමුවක් දෙන්න කෙනෙක් නැහැ. එතකොට අපි ඔය අර තිරිසන්නුම තමයි. ඊයන තාලේ යනවා. ඉතින් සාසනේ තිබුණා සාසනේ අඳුර ගන්නතු කරන වැඩ තියෙනවානේ අපි. ඒ වෙලාවට තියෙන තිරිසන් මනස තමයි තියෙන්නේ. ඒ වෙලාවට රෙප්ටිලියන් මයින්ඩ් එක තමයි තියෙන්නේ. වඳුරු මනස තමයි තියෙන්නේ. ඒ වෙලාවට ෂේප් ෂිෆ්ටින් කියලා කියන්නේ ඒකට. වෙස්පර්ලෙනවානේ අපි. පුදුමාකාර විදිහට වෙස්පර්ලෙනවා. ඉතින් භාවනා කරන යෝගාවචරයාගේ නොපෙරළන නෙවෙයි. ඒ අත්තර දරුවන් හන්ද මේ දේ කරනවා. ගියාගේ මන අපේ නොවෙන නිසා ඒක કૃත්‍රිමයි. අත ඒක තමයි ගුරුවරු පෙන්ලා දීලා තියෙන්නේ තේරවාදී කියලා. ඉතින් ওই කවුරු හරි ඒ කරපු දෙයක් කර බලාගෙන කරගෙන යනවා. ඉතින් එතකොට ඒ කරන දේ හරි ගියත් අපිට එච්චර ලොකු නම්බුවක් නැහැ, වැරදුනත් නම්බුවක් නැහැ. මොකද මගේ කෘති මගේ නෙවෙයි නෙමේ. කළ යුත්තේ නිසා කරනවා. ඉතින් එතකොට හොඳම වෙලේ තමයි මේ සාසනය දන්න අනික් කට්ටිය කියන්නේ උඹ කරන වැඩේ වැඩි අවුල් වෙනවා. එන ඒකත් ජයසිරි මංගලම් බාර ගන්න එකයි තියෙන්නේ. දැන් උඹ කරන වැඩේ සාසනය දිනු වෙනවා. හොඳයි ඒකත් තියෙන ජයසිරි මංගලම්. මන් දන්නේ මොකද මගේ ප්‍රകൃතිය නෙමෙයි මේ. මොකද රහත් වෙලා කවුරක්වත්ම ලෝකේ උපදින්නේ නැහෙනේ. ඒක නිකන් අද හිතන්න එපා. ওই මරණය ගැන හරියට දැනගත්තම නේ ආපහු එන්නේ නැහැ මේකට. දන්නේ නැති අමනෙන්ගෙන් පිරිච්ච ලෝකයක් මේක. මේකේ කරන හැම දෙයක්ම අකුසලයක්. හැම කරනකම පාපයක්. හැම පටන් ගන්න හැම දෙයක්ම වැරද්දක්. මුන්තම දේ තමයි මොනවාක්වත් නැතුව යන්නයි. ඉතින් ඒක යන්න කොච්චර කාලයක් පුහුණු කරන්න ඕන. ඉතින් ඒක මාළුන්ගේ පුත්‍ර සූත්‍රයේ ඒ මාළුන්ගේ පුත්‍ර කතා කරලා කියනවා පස්සතෝ චාපි රූපං සේවතෝ චාපි වේදනං කීයති නොපචියති එවන්තෝ චරති සතෝ රූපෙත් දකින්නවා මනාප මනාවත් පහළ වෙනවා. එයාට තේරෙනවා දැන් ඔන්න මට යන්න පුළුවන් මූල කර්මස්ථානට. එතකොට මට සම්පූර්ණ අරසන උත් මට මේ රූපේ දැකලා මනාප මනාව පහළ වතිලා මම දන්නවා මේක මර උගුලක් කියලා. එතකොට එයාට ඥානයක් පහළ වෙනවා. මූල කර්මස්ථාන කියන ඥානෙ පහළ වෙන්නේ නැහැ. ඒක නිකන් යුද්ධදී බංකරේට රිංගුවා වගේ. දැන් යුද බිමේ ඉන්නේ. ඒවං සෝ චරති සතෝ අර අනතුරුදායක තැන හැසිරෙනවා. ඒකට කියනවා සතිචරණේ කියලා. බංකරේ ඇතුළට ගියාට පස්සේ ආනම්බ මූල කර්මත්තන් ගියාට පස්සේ තින් දෙයක් නැහැ නේ. ඒක නිකන් අම්මගඩොක්කට ගියා වගේනේ. ඉතින් ඒ ආරාධනා කරනවා ඔය ඔය රූපෙම හිටපන්. වේද සද්දෙම හිටපන්. ගන්ධෙම හිටපන්. රසෙම හිටපන්. පහසෙම හිටපන්. ධම්මාරම්මණේම හිටපන් ඉඳලා ඇහක් පේන තෙක්මානේ අර මූල කර්මස්ථානේ තියදී ඔතන ඉඳලා බලපන් අපි සතිය නැත්තම් කොහෙද ඉන්නේ කියලා. අපි සතිය නැත්තම් තෝරන්නේ මොකද්ද කියලා. ඒ කාන්තේම හානි කර දෙයි තෝරනවා. එහෙව් ලෝකෙක තමයි අපි ඉගෙන ගත්තේ. එහෙව් දෙමාපියන තමයි අපි ජාතක වෙලා තියෙන්නේ. එහෙව් කට්ටික ව්‍යවස්ථාවක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් එහෙව්වේ ඕකේ සාධාරණ අසාධාරණ හොයන්න යන්න බෑ. ගූවක කවදාකවත් මැණික් අත ගන්න යන්න මම මිරික මිරික බලන්න එපා. ඕකේ නෑ. වැන්නම දෙයක් නැහැ. ඔක කොච්චර හැදුවත් ඔච්චරයි. ඒ හතරමේ ජාම බේරගනි. මේ කරන්නේ මේක දරුවන් හඳා. මේ ලෝකයාගේ ලෝක සම්මුතිය කියලා එකක් තියෙනවා. සම්මුති සත්‍ය කියලා එකක්. පය ලෝක වජ්‍ය කියලා જાතියක් තියෙනවානේ. ඕකෙන් බේරලා හිටව. මොකද මේ මිනිස්සයා කියන සදා අන්තිම සාහසිකයි. බෝ කෑලි කෑලි කඩලා කනවා. ඔය ඔය නම්බුකාර කරනවා වගේම අනිත් පැත්ත හැරිච්ච ගමන් ඔහොව් එකාද මේ කියලා පටන් අරගෙන ආයේ මුකුත් නැහැ. තුණ්ඩන් තුණ්ඩන් කරලා කනවා. ඒක හොඳට මතක තියාගන්න. පුළුවන් තරම් ඔළුව පාත් කරගෙන ඔටුව කාන්තාරේ ඔළුව පාත් කරගන්නා වගේ මහා රැළක් එනකොට කිඳා බහැපුවාම රැළ තේරෙන්නේ නැහනේ. අන්නේගේ පාත් වෙලා හරි බේරලා ඉන්න ඕනේ. ඉතින් ඒ ගැලවිජ්ජාව ඒ ක්‍රමය තේරවාදී රැකිලා තියෙනවා. අනිත්යෙන් වල නැහැ. අනිත්යෙන් වල අඟ උස්සගෙන උඩ පැනලා කෑ ගහලා අමාරු වෙනවා. ඉතින් තේරවාදී තර වගේ කට්ටි ඉන්නවා. තේරවාදීත් ඒ වගේ කට්ටි ඉන්නවා. ඒගොල්ලන්ට එතන එතන දඬුවම් ලැබෙනවා. ඉතින් තා ලෝකයන් නිසා මේ දෙය කරාට මේක නෙවෙයි මගේ ප්‍රകൃතිය. මගේ ප්‍රകൃතිය එන්නේ යමක් නොකර ඉන්න වෙලාවේ. එතකොට මගේ තිබුණ ආසය අනුසය ඥානෙ පහළ වෙනවා. නැගිටපන් කියලා කියනවා. අරග කරපන් කියලා කියනවා. මේක කරපන් කියන සේරම සුභ සිද්ධියට විරුද්ධ දේවල් තමයි හිතෙන් එන්නේ. තමන්ගේ සුභ සිද්ධියට හොඳ මේ හොඳටම දැනගෙන වඩා හොඳ දැනගෙන හොඳට යම් කියනවා. ඉතින් ඕක තමයි මහානකම කියන්නේ. ඕක තමයි මේ පිංකම් කියලා කියන්නේ. ඕක තමයි අපි මේ සාමාන්‍ය සාසන කියලා අඳුරගෙන තියෙන්නේ. ඒවට විරුද්ධව ගියොත් අපේ බෙල්ල කලවල අතර දෙයි. හරිම භයානකයි. ඒක නිසා ඒ ලෝක සම්මතය අනුව ජීවත් වෙන හැබැයි ඒක රැවටිල්ලක් බව දන්නවා. ඒ නිසා කවුරුත් රඟපෑමක් කරනකොට බනින්න යන්න එපා. මොකද මාත් කරන්නේ රඟපෑමක්නේ. මටත් කියන්න බෑනේ මම මේ හරියට මට ඕන දේ මම කරලා ආදර්ශයක් වෙන එක පෙන්නයි මරුණට පස්සේ. නැත්තම් පරිනිර්වාණයට පස්සේ ඉන්න ගන්න රඟපෑම තමයි. ඉතින් මොනව කරන්නද? උපන්නාට මේලෝ වැනෙනවා විනා කියන එකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා කවුරුත් කවුරු කියන දේට හොඳට අහුම්කම් දෙන්න ඕනේ. මන් දැකලා තියෙන ඒ අනුව භාවනාවට පිළිබෙන ආගන්තුකයා කියන දේ අහගෙන ජීවත් වෙනවා නම් ගොඩ. අපි නිතරම ආගන්තුකයෙකුට ආදුනිකයෙකුට ගැළපෙන මානසිකත්වයක ඉඳගෙන ඒත් එක්ක ෂේප්මන්ට් එකේ දාගෙන හිටියනම් අපි කියන්නේ ෂේප් න්‍යාය කියලා එකක් තියෙනවා. උගා දිනු කට්ටියත් එක්ක වැඩි ගැළපෙන්න යන්න එපා. ඒගොල්ලන්ගේ ඔළුව නරක් වෙලා තියෙන ගණ්ඩම දෙයක් නැහැ. පටන් ගත්තේ නැති අයත් එක්ක අපිට කරන්න දෙයක්වත් නැහැ. ඒගොල්ල අපිට බැන බැන ඉන්නේ ඒ නිසා ඒගොල්ල ඇත්තට අපිට බාධාවක් වෙන්නේ නැහැ. මේකට පෙළඹිච්ච කෙනෙක් ඉන්නවනේ. නිකන්. අර කෙල්ලෙක් බහ දෙන වෙලාව, ඇහ දෙන වෙලාව. මොකද ඒ හොඳ වචන ටිකක් තියෙනවා. මට දැන් වයස වරද්ද නිසා. අර ගිනි කන වට ගන්න වෙලාව ටෝච් එක ගහනකොට ඇහ දෙන්නේ සතා. ශත. ඉසිවසේ ඇහැදුනට පස්සේ හිමීට ලං වෙන්නේ සද්ද කවුට පා ගන්නෙත් නැතුව තෝච් එක බිම දාන්නෙත් නැතුව උතුවක්කෝ ගන්නෙත් නැතුව ලං වෙන්නේ. ඉතින් ඒ කොල්ල දන්නවනේ ඒක සාමාන්‍යයෙන් අර මීයා දැක්කට පස්සේ පූසලං වෙන්නේ. ඉතින් ඒ ක්‍රමයේ කියලා දෙන්න ඕනද කියලා පාවොක් සයිඩ් වහනවලන්නේ සමා වෙන්න ඕන නම කිව්වට ඕක කියලා දෙන්න ඕක දන්නවනේ බෝක. ගිනි කන වට ගත්තට පස්සේ එතෙන්ද ලං වෙන හැටි ඕක කියලා දෙන්න ඕනද කවුරක්වත්? ඒවනේ කම්බයිලා කතා, ඒවනේ බොල් කතා. ඔබ දන්නවා ඕක කරපන්. කොරද යන්නේ උඹට ඕන තැනට. ඉතින් කෙල්ලෙක් දා ගන්නවා කියන එකට මම ඉතින් කියන්න යන්නේ නැහැ. මොකද මම හරි නම්බුකාර මිනිස්සෙනේ නරක වචන පාවිච්චි මම කියන්නේ පොඩි ළමෙක් යාළු කරගන්න හැටි. ඔච්චරයි. කවුරු හරි ඔය පැහි කතා කරන්න හදනවනම් මම දන්නවා ඌට ස්මෘත්තාව හැදිලා තියෙන ඌත් ඒක ගොඩ ගන්න බෑ. ඌට මොනවා හරි ලණුවක් දීලා පැත්තකට වෙලා මේ අයනු අයනු ඉගෙන ගනි. මේ හුස්ම ගන්න හැටි ඉගෙන ගනි. මේ ඉඳගෙන ඉන්න හැටි ඉගෙන ගනි. ඇවිදින හැටි ඉගෙන ගනි. ඉවරයි. සරලවයන් කමල් උඹත් පැහිගෙන එනවා වගේ මට හිතෙනවා. එහෙම කියනකොට මම දන්නේ නැහැ තමා වෙන්න ඕනේ. ඉතින් එහෙම
වෙන්න පුළුවන් තමයි නේද?
ගානට වැඩි වුණොත් ඉතින් තල්නවා තෝගේ අර පොඩි උන් තුන්දෙනා ඉතුරු කරලා.
එහෙම එහෙම.
ආගම් අර මේ සිත්මිගෙන් ආගම් අන්න කියලා දෙයි. සිත්මි ඉන්නවද?
සිත්මි ඉන්නවා තමයි නේද? ඉන්න කිට්ටුව ගැන නැහැ.
උඹ බයයි ඔය කියනවා. ඒකයි උඹ බලපන් උඹට ඒක හැමදාම කියනවා. මම භාවනා කරගෙන ඉන්නකොට තාත්තා කතා කරනවා කියන්නේ. තාත්තා සද්ද කරනවා කියලා. ඒක කිසිම බයක් නැහැ කිට. මම භාවනා කරනකොට මේ තාත්තා සද්ද කරනවා. ළඟ හිටියා නම් තෝ කුඩුම්බි ගැලවලා අතර දෙනවා පෙන්නන්න. අර පොඩි එකී භාවනා කරන කරපනේ හිටපිය. අනිත් තුන් දෙනා කියන්නේ උන් බයයි. උන් තාම උන්ටිය ලොකුයි. මම දවසක් කිව්වා අෂ්මිතයි විෂ්මිතයි සිට්මිතයි චිත්‍ර තුනක් අදපන් කියලා. ඉතින් අෂ්මිය අදපේක මේ කොටුවල දාලා අසන්ට කේජස් වල දාලා ඇඳා. ඊට පස්සේ මේ විශ්මි දෙකම බලනකොට මං කෝ යකෝ මේ එකකවත් පූසෙක්වත් කුරුමිණියෙක්වත් ගහක් කලක්වත් මොකුත් නැහැ. මොකද්ද මේ ඇඳලා තියෙන්නේ කිය. අනේ එතකොට සිත්මිකේක කියනත් දුන්නා. ඒක ඇඳලා තියෙනවා පිපිඤ්ඤවලක්. පිපිඤ්ඤවලේ කුරුමිණියෙක් වහලා ඉන්නවා. ළඟ පූසෙක් කෙනාට නම් දාන්න ඕන මේක පූසා කියලා. නිකන් තිතක් තියෙනවා එතන. ඒක අපෝම කියන මේ පූසා කියලා. මේ තමයි පිපිඤ්ඤ ගිඩිය. මේ තමයි පිපිඤ්ඤවල රාමුව නැහැ. අන්න බඩු ඒකේ කොළ තියෙනවා. කොළ වලට කොළ කියලා කියන්න ඕන කවුරු හරි. ඒවලේ අදාළ තිත් දාලා තියෙනවා. මේ තමයි කුරුමිණියෙක්, මේ තමයි පිපිඤ්ඤගෙඩිය, මේ තමයි පිපිඤ්ඤවැල, මේ තමයි පූසා. එනේ උඹට කවදාකවත් එතෙන් යන්න හම්බෙන්නේ නැහැ රංජ කවුද කමයි. උඹලා කුරුල් වෙලා තියෙන්නේ. ඔස්ට්‍රේලියාව හරද?
ඔස්ට්‍රේලියාව සමඟ සිඩ්නි වලට පහු ටිකක් කැලඹිලා වගේ තියෙනවා පොඩ්ඩක්. මේ ක්වීන්ස්ලන්ඩ් නැහැ සාමිනාස.
මුළු රටම වහනවා වගේ කියලා නිකන් අපිට නිවුස් ඇවිල්ලා තිබුණේ.
එහෙම දන්නේ නැහැ සන්ද පොඩ්ඩක් හොයලා බලන්න.
අනේ අනේ උඹ බබානේ උඹ මොනවක්වත් දන්නේ රට කාලා වතුර බීලා ඉන්නේ යකා. ඒකලි අපි මොන රහනු කියලා අනේ මොකක්වත් දන්නේ නැහැ කියලා නිකන් අපිට එනවා නිකන්
බබා ගුනේ තන.
බබා උඹ වෙන්නද?
මේ අනිත් එක සාමිනාස මේක මේ මම දන්නේ මේක ප්‍රසිද්ධ චෝදනාවක් නෙමෙයි සාමිනාස මේ නිරීක්ෂණය කරපු දෙයක් මම නිරීක්ෂණයක් හැටියට කියන්නම්. මේ දැන් ඉංග්‍රීසි දේශනාව ඇහුවා. ඒක හද්දී ඒ කියන්නේ බොහන්සේ සුදු චරිතයක ගණඳුනු කරද්දී මේ හරිම සාමකාමී මනින්නේ නැහැ, ටිකක් නලවනවා. නමුත් ලංකාවේ ලංකාවේ කෙනෙක් ප්‍රශ්නයක් අහුව බඩට දමලම ගහනවා.
ගහනවා කියන්නේ මට අහුවෙන්නේ නැහැ බිල්ල. අහුනොත් මෙරිකනවා.
ඉතින් එහෙම දෙයක් මම නිරීක්ෂණය කරා චෝදනාවක්.
ඊර්ෂ්‍යාවනේ කියන්නේ තනිකර ඔය තනිකර ඊර්ෂ්‍යාවනේ කියන්නේ. තනිකර කුහකකම ඔකට තියෙනවා තව වචන කීපයක් තියෙනවා. ෂටමාලා විනෝමයේ ඔකට කියන්නේ මට මතක නැහැ කුහකකම.
වෙන්න පුළුවන් තමයි ඒක මම ඉතින් නිරීක්ෂණය කරා නිරීක්ෂණයක් ඇටුවට කිව්වා.
උඹ ලියලා දාපන් ඔය යවුරියවට. ඕගොල්ලන් කතා කරන ස්වාමීන් වහන්සේ අත ගාලා පිට අත ගාලා වෘතල් කරලා කතා කරනවා අපිට ගහනකොට අපිට වැලමිටෙන් අනින්න කියලා.
ඒ වගේම සඳ අනිද්දේ නිරීක්ෂණය කරපු දැන් සුදු අයගේත් ඔබ වහන්සේ මේ සුදු අයගේත් භාවනා කරන අය සුදු අය නලවනවා සුදු අය භාවනා කරන්නේ නැති අයට හොඳට බයිනවා සුද්දාගේ දීති කියලා.
ඉතින් උඹලා වැටන්නේ සුදු භාවනා නොකරන පැත්තට. ඉතින් උඹට ඒක තේරෙන්නේ නැහැ.
ඒක
තමයි. සිංහල වැටෙන්නේ භාවනා නොකරන සුද්දගේ පැත්තට.
සුද්දයි කළු සුද්දගේ පැත්තට සර්.
මොකක්ම වුණ දෙයක් කියපන්. නැවත මම හිතන මේ සැරේ පැහැදිලි කරන්න මම උත්සාහ කරයි කියලා ඕගොල්ලන්ගේ සංවිධානයේ ඕගොල්ලන්ගේ ශිෂ්ටාචාරයේ ඕගොල්ලන්ගේ දැනුමෙන් අපිට වැඩක් නැහැ. අපි ළඟ බඩු තියෙනවා. ඒ වුණාට ඒ වගේ කෙනෙක් මේක අහන්න පෙළඹිච්ච එක.
ඔව්.
එතකොට ආදුනිකෙක් වශයෙන් ඉඳගෙන තට්ටු කරන්න පුළුවන් තැන් වල මම තට්ටු කරා. ඒ භාෂා දෙකක මාරුවක් සිද්ධ වෙනවා ගැඹුරු බණක් යන්නේ සමහර කට්ටිය කවදාවත් භාවනා කරලා තිබුණේ නැහැ. ඉතින් සාර මේ 6 දෙනා 7 දෙනා භාවනා කරේ උතන. අනික කටි අපේ ලංකාවේ ආයේ පිටින් සම්බන්ධ වුණා. මේ ඉතින් මේම තියෙනවා කමල් උඹට කරන්න පුළුවන් ඕන කරපන් නැත්තම් කරපන් හරිද? ඒ සෙන්ටර් එක විකුණමු කියලා කියනවා මේ යෑන්.
එහෙමයි.
කෝටි ඩොලර් කෝටි දෙකයි.
ඔව්. පොඩි ගානක් කවුසම්.
ඔය සිම්පල්. අන්න ෆන්ඩ් රේස් කරුවා නම් ධම්මජීව හමුවරණ කියලා වැඩ නැහැ. ඉතින් සල්ලි නැහැනේ. අනේ පුළුවන් නම් කාට හරි කියන්න කියලා තුන මම ඉස්සලාම කිව්වේ ඕන් ඔබට. ඔය ඩොලර් කෝටි දෙක ඔයලා ඔක ගනින්. අනේ වල ඒක හැබැයි කියන්න බෑ හෙටන්ද සෝවියට් දේශය හැදුවොත් එimhe ඕකත් යනවා සෝවියට් දේශෙට. චෙකස්ලෝවාකියා කියලා කියන්නේ අමු මේ මේ කොමියුනිස්ට් රටක්. දැන් නම් ඒව මොනවත් නැහැ. සම්පූර්ණ ගැමි. ආයේ මොකුත් නැහැ. ඔතනින් පොඩ්ඩක් එහාට ගිය ගමන් ඒ කියලා වැඩක් නැහැ. ඒ කැලේ තියෙනවා මේ වතුරු උල්පතක්. රජෙන් අරස ගන්නවා තන්නි ක්‍රම සෝඩා. රසත් සෝඩා මම දාගෙන ගියා කාර් එකේ මේ එයාපෝට් එකට යනකොට පැය 4ක් විතර යනකොට බුබුලු දානවා. තන්නි ක්‍රම ඒක ඒවට කියන්නේ මෙටලික් මේ වතුර කියලා කාටවත් ළඟටවත් යන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ පුදුම අරස කරලා තියෙනවා කැලේ පැත්තේ කවුරුකගේ දරා කරන්න දෙන්නේ වතුර එනවා මේ සාමාන්‍ය අඟල් අඟලක විතර ෆුල් බටේකින් වතුර වෙනවා නිතරම. ඉතින් මිනිස්සු පොලිමේ ඉන්නේ බැරල් ගෙනියගෙන බොණ්ඩ වතුර ගෙනියන්නේ ඒකෙන්. ඒ තරම්ම ස්වභාවිකයි. ඉතින් පල්ලෙහාට ගිහිල්ලා වල අපි කැම්ප් එකක ගියා. ඒ කැම්ප් එක තනිකරම ස්කවුටින්. වහලි වහලා තියෙන පිදුරු වලින් දර මැස්සවල් පිටින් ගහලා හදලා වෙන් කරලා තියෙනවා. පිදුරු ගෙනල්ලා තියාගෙන ඉන්නවා. දහයිය ගෙනල්ලා තියාගෙන ඉන්නවා. ඒකේ ගත කරන්නේ තනිකරම ස්වභාවික ජීවිතයක්. ඒ කියන්නේ ගෙවල් ඔක්කොම මිනිස්සු කටුමැට්ටෙන් හදපුවා. අපිට පුදුම හිතුණා මේ සතිපාසලට ක්‍රීඩා දෙකක් අඳුරලා දුන්නා. ඒ අම්මලා සතිපාසල උගන්නන්න දෙන අම්මලා දරුවා මේ කීල්ල දාලා අරගෙන එන්නේ. මේ සතිපාසල පන්ති කරනකොට බිම පොඩි එකා වණු ගන්න. අම්මයි කරේ ඉල්ලනවා සක්මන් කරන්නේ දරුවා වඩාගෙන. කිසිසේත් මයින් කරන්නේ රසවට යනකොට දරුවා රයියන්. ඉතින් උන් ජීවත් වෙන්නේ හරි පුදුම මේ අර පොදු වැඩිපවුලක ඉන්න පොදු දරුවෙක් වාගේ. කිසිසේත්ම කරදරයකට ගන්න නැහැ. අම්මට කරදර කරනවා දඟලනවා ඒ උගේ ඕනම විදිහට තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒගොල්ලෝ කිව්වා අපිට අපි දෙන්නම් ඕගොල්ලන්ට මේ සති ක්‍රීඩා කීපයක් හොයලා දෙන්න කියලා. එක ක්‍රීඩාවක් කරනකොට ඒගොල්ලෝ කරලා විස්තර කිව්වා. කියන්නේ චෙකස්ලෝවේකියානු භාෂාවෙන් ඒක සිංහලට පරිවර්තන කරා යෑන්. යෑන්ට ඇඬුම් ගියා. ක්‍රීඩාවේ තියෙන ගැමි ගතියත් කාරණාව තේරුම් ගත්ත ගතියත් එක දවසක් කරලා හෙට ජාතික පාසලකට යන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ අපිට කරලා පෙන්නුවා. මෙන්න මෙහෙමයි කරන්න කියලා. පුදුම හිතෙනවා. අය හරිම ඉතින් යෑන් කියනවා මම ඉඳලා තිනවා කොමියුනිස්ට් තත්ත්වෙත් ඉඳලා තිනවා. ඒ දවස්වල ඉතින් කණ්ඩ බොන්න මොනවාක්වත් තිබුණේ නැහැ. දැන් නම් මේ දියුණුයි. ඒකට මේ රටට කියලා එයාපෝට් එකක් නැහැ. වියනාවට යන්න ඕනේ මේ ගොඩබිම දිගේ. එතන රටවල් දෙක අතරේ මායිමේ කිසිම කෙනෙක් චෙක් කරන්නේ නැහැ. චෙක් පොයින්ට් එකක් තියෙනවා වැඩක් නැහැ ඕන තැනකට යන්න පුළුවන්. එයාපෝට් එකක් තියෙනවා ඒකට පොඩි එන්නේ වියනාවල තමයි වැඩ තියෙන්නේ. ඉතින් අමුතු જાතියක් ඒ මිනිසුන්ගේ භාෂාවල් රැට හුටාම ආරක් තියෙනවා. ඉතින් ඒ වගේ කට්ටියත් එක්ක වැඩ කරනවා කියවම හරි අමුතුයි. ගියේ නැත්තම් හිතා ගන්නත් බෑ. ඉතින් ඒක නිසා මේ ඒගොල්ලෝ ටික හුරතල් කරලා ගන්න ඕන. උඹල වගේ මේ කළු සුද්දෝ නෙවෙයි.
එහෙමයි මසන්නේ. ඒකත්.
උඹ ඊර්ෂ්‍යා කරලා හරියන්නේ නැහැ. කවදාකවත් හරියන්නේ නැහැ. යේසුස් වහන්සේත් කියලා තිබුණා ඊර්ෂ්‍යා කරන්න එපා ප්‍රේම කරන්න කියලා.
ඒක තමයි නේද? මේ පැත්තට බඩට පයින් ගහන්න ගහන්න පොඩ්ඩක් ඉතින් සායනද
පේනවනේ. බඩට පයින් ගහන නෑ නේ කවදාකවත් මම මේ බඩට අන්න එක තියමයිල ගැත්තේම නෑ මං ගහන්නේ උන්දරම කන රත් වෙන්න ගහනවා කණ්ඩ ගාන එක නම් තියෙනවා බඩට ඒව නිකන් අම ඒව නිකන් මොනා කියන්නේ මේ ඒව නිකන් අනවශ්‍ය චෝදනා අභූත චෝදනා කණ්ඩ ගැව යවන මම මේක පිළිගන්නේ ඊට අර මේ කොයිද මේ වෙලා ගිහලා කොයිද මේ ඔක්ලන්ඩ් ගියාට පස්සේ ඒ අපි කට්ටි ගියා ලස්සන කන්දක් තියෙන ඉර ගියාම එයාපෝට් එකේ ප්ලේන් බානවා අරීමෙ පෙන්න යනකොට එයාම තු කියනවා එහෙ ඉන්නවලු දෙමළ කඩයක් තියෙනවා. ඒ දෙමළ කඩේ මිසු ගාටලු ඔක්කොම යන්නේ. ඉතින් මේ අම්මා ගියාම දෙමළ සිංහලෙමළු කතා කරනවා. ඒක අර මේ වඩේ වගේ ගේන කන කඩනකොට වඩේ එක ඇතුලේ සතෙක් හිටියලු කරපොත්තේ. නෑ මේ කුරුමිණියෙක්. ඒස අරු කතාලු අයියා බලන්න කරපු වැඩේ ඌවා ගෙනල්ලා කෑවා මේ ඒක සමනලෙක් හිටියා ඒක ඇතුලේ මම අපේ ගඩේ කම්බ දාවත් නෝනා ඒක සමනලෙ වෙන්න බෑ. ඉන්නේ වෙන්න බෑනේ. ඔය ගැරබොත්ත වුණා නම් වෙන්න පුළුවන් කිව්වා. ගැරබොත්ත ඉන්නෝ. සමනලෙ නැහැ කිව්වා. වඩේ ගෙන ගිහවලු වඩේ එකක් දෙන්නම් කිව්වා. ඒ නිසා බඩට ගැව්වයි කියලා වෙන්න බෑ. ඒක වෙන්න ගන්න ගැව්ව එක වෙන්න පුළුවන්. අන්න ඒ එහෙම කිව්වා.
එහෙමයි එහෙමයි.
බඩට ගන්න ඇචි කවදාකවත් නැහැ. බොක්සින් ගන්න කාලෙවත් බඩට ගහලා නැහැ මං. එනිසා ඒ ඌව ඊර්ෂ්‍යාවට කරන කතා මේ බණ අහපු නැති කට්ටියටත් අප්සෙට් වෙනවා දැන් ඔබ බණ අහලා කියන කතාව නිසා.
එහෙමයි සාරිත තේරුවන් සන්නේ.
ඔබ පරිස්සම වෙලා හිටපන්.
එහෙමයි සාරිත. එපමණයි සාරිත මේ පැත්තේ.
මම කාට හරි කතා කරන්න තියෙනවා නම් අපි වෙලා ගන්නව නැත්නම් සමාප්ත කරනවා.
දසංගේ සමන්නාගත රහති උච්චති කියන සොන්නසේක අහලා තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ග 8යි සම්මා ඥාන සම්මා විමුක්ති කියන එක දසංගේ කියලා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බලන්න.
ඒක ආර්යසංග මාර්ගයේ තියෙන්නේ සම්මා සමාධි. ඊට පස්සේ සම්මා ඥාන ප්‍රඥා ඊට පස්සේ විමුක්ති. ඒක නිසා මේක මාර්ගයට වැටෙනවා අරක ඵලයේ ලැබෙනකොට මාර්ගෙමුත් විමුක්ත වෙනවා. ඒ නිසා සම්මා දිට්ඨියත් බුද්ධ දේශනාවේ තමයි සම්මා ආර්යසංග මාර්ගයත් සංකල්පයක් විදිහට නෑ සංස්කාරයක් විදිහට සඳහන් කරනවා. ඒ සංස්කාරේ සංස්කාර විදිහින් විවර කරනවා. ඉවර කරන්නේ විමුක්තිය ලැබෙනකොට ආර්ය අෂ්ටාංග මාර්ගෙ මුත්‍ය උත්තර වෙනවා. ඒ කියන්නේ පාරක් ඉවර කරනවා. මෙතින් සම්මා ප්‍රඥාද මොකද සම්මා ප්‍රඥා සම්මා විමුක්තිය එහෙම තියෙන්නේ. ඔව්. ඉතින් අම්මා ඥාන. ඉතින් අපි සාමාන්‍යයෙන් අපි ප්‍රඥාව හොඳයි ඥාන හොඳ නැහැ කිය කියා තමයි යන්නේ. අතෙන් දැනට සම්මා ඥානයක් පහළ වෙනවා. ගමන ඉවරනාට පස්සේ ඉනිමකට පයින් ගහන්න කියලා. අපි සාමාන්‍ය කියනවනේ හෙලපහුව වෙනකන් හැරමිටි විසි කරන්න එපා. නේ තියාගන්න කියලා මුත්‍ය අරකේ ඒක විසිකරුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ ඥානය මේ සාමාන්‍යයෙන් ඇති වෙච්ච ගමන් යමක් කිරීමේ හැකියාව නැති වෙලා යනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තේරුම් ගන්න ඕනේ සීල සමාධි ප්‍රඥා වඩන්න ඕනේ කියලා අපි මොකක් හරි එළවමක් තියෙන්න එපා. ඔය සම්මා ඥාන කියන කාට පස්සේ එළවම නැති වෙලා යනවා. ඊට පස්සේ වෙන දේ විතරයි. එයාට ආයේ මේ ආවල් දීමම කරන්න ඕනේ කියන දෙයක් ඇත්තේ නැහැ. කවුරු හරි ආවොත් ඒ හැකි යුතු හැකි රුචි බල්ල කරනවා. හැබැයි ව මේ මගේ එළවමකින් නෙමෙයි. ඒ එළවමේ එන්නේ නැති වෙන්න හේතුව මේ සම්මා ඥාණය අපේ තියෙන සංවේගී නැති කළා දානවා. මොනම දෙයකට සංවේදිත් නැහැ, සංවේගත් නැහැ, සංවේදී නම් වෙනවා. කවුරු ඇවිල්ලා ඉල්ලීමක් කරන්න ඕනේ. ඒකයි සරුවචන් වහන්සේ බණ නොකියන වගේ තීන්දුව කළා තිබුණේ. ඊට පස්සේ කතාවේ හැටියට යනකොට ඒ සාම්පති බ්‍රහ්මරාජා ඇවිල්ලා බුදුජානන තිරිකන අපෝ එකනම් මහා නාස්තියක් මෙච්චර මහන්සිලා ඉගෙන ගත්ත මේ ධර්ම නැතුනොත් මානවයාට අමාරු වෙනවා කිව්වට පස්සේ ආ හොඳයි එහෙනම් මම කරන්නම් කියලා ඊට පස්සේ ඉතින් කරනවා. හැබැයි අර කවුරු හරි ඇවිල්ලා පොඩි තල්ලුවක් දෙන්න ඕන. පුට් බයිසිකල් එක වගේ තමයි. සෙල්ෆ් ස්ටාර්ටර් නෑ. සම්මා විමුක්තිය ආවට පස්සේ තමන්ගේ ඥාණයමුත් තමන් නිදහස්. මම මෙච්චර ධර්මයක් තියෙනවා මට ඕන දෙයක් දන්නවා කියලා වගේ ඒ මිනිස්සු කියනවා තමයි සබ්බඤ්ඤුත ඥාන අරම කියලා කිව්වට මොකද ඒකකින්වත් මේ ඉවයි විමුක්ත භාවය කියලා කියන්නේ ඉව මට බරක් කරගන්නේ නැහැ. අපි අපිට හම් වෙන හැම දැනුමකින්ම හැම උපාදීයකින්ම හැම කුසලතාවකීම බරක් කරගන්නවනේ. මම දැන් ඒක දිහා හොඳට තේරෙනවා. මේ භාවනා කරන්න ගිහිලා කොයි තැනටපත් වුණත් එයා එකෙන් ප්‍රශ්නයක් හදාගන්නවා. එහෙම නැතුව පැවිදුණාම ප්‍රශ්නයක් හදාගන්නවා. උපසම්පදා වෙච්චාම ප්‍රශ්නයක් හදාගන්නවා. එක එක නිලයක් හම්බ වෙනකොට ප්‍රශ්නයක් හදාගන්නවා. මේව හම්බ වෙන්නේ අපි කරපු දෙයට හම්බෙච්ච එන්ඩාවමන්ට් එකයින වාසියක් කියලා හිතාගත්තා නම් ඕක තිබිච්චයි කියලා. ඉතින් මේ ළඟදී අර අමති නම කියන එක හොඳ නෑනේ. ඒ මනස හරිම කරදරකාරී. ඊයර දැම්මල වෙන ලොකු මේ යන්ත්‍රයක් අරසාවට. ඉතින් ඒක දාලා කිව්වලු මේ යන්ත්‍රයේ බල තියෙනනම් ඔය පස්පවින් දුරු වෙලා පිස්සුද ගත කරන්න. ඉතින් මෙයා දාගෙන ඉන්න බා ඔක්කොමලා දාගෙන ගිහලා හොඳට පාටියකට ගිහලා හොඳට බොනවලු. බොන්නට කිව්වලු මේ ඇමෙතුමා මේ ඔය යන්ත්‍රයට දාන ඉනකොට මේ බොන්න හොඳ නෑ නේද කියලා. අයිශ්මික බලවත් යන්ත්‍රයක්. දැන් තමුසි කියන්නේ මම යන්ත්‍රේ රකින්න ඕනද නැත්නම් යන්ත්‍රේ මාව රකින්න ඕනද කියලා. මම බිව්වට පස්සේ පුළුවන් නෑ රකින්න කියන්නේ. නේද මමද මේ යන්ත්‍රේ රකින්න ඕන. අපි ඒක නෙවෙයි මේ කියන්න හදන්නේ. ඒක යන්ත්‍රයන්නේ ඒකේ කරකී ඉති මගේ ජීවිතය ගත කරනවා ඉති මම මේක රකින්න ඕන නැති මට ඕනේ යන්ත්‍රෝනේ ඉති ඒ නිසා අද දැනුමයි අද හැකියාවලු සේරම අපිට කොක්කක් වෙලා ඒ විමුක්තිය ලැබනකොට ඒකයි අසද්දෝ අකතඤ්ඤෝ කියන පද දෙක දාන්නේ ඊට පස්සේ ආය සද්ධාාවක් ඉතුරු වෙන්නේ යාගේ සද්ධාවෙන්නේ අපි සද්ධා ජාත උපසංකවති කියලා නේදී ඊට පස්සේ අකතඤ්ඤෝ කිසිම කෙනෙකුට සලකන්නේ නැහැ සලකන්න ඕනේ ඔක්කොම බඩු ෂුවර් නේ බුදුහාමරණ වඳින්න ඕනේ බුදුහාමරණේ වැඩක් ගන්න තියෙනවනේ ධර්මයේ වැඩ වඳින්න ඕනේ ධර්මයේ වැඩක් ගන්න තියෙනවනේ සංඝයාට වඳින්න ඕනේ සංඝයාගේ වැඩක් ගන්න තියෙනවනේ සීලේ වඳින්න ඕනේ සීලේ වැඩ ඒ ඔක්කොම ඉවරයි ඊට මොකද පොඩ්ඩක් හැබැයි ඒක තමයි බුද්ධ ජාන්ස කරන තියෙන ලොකුම ගෞරවයත් ඒකම තමයි ධර්මයට කරන තියෙන ගෞරවයත් ඒකයි සංඝයාට කරන තියෙන ගෞරවයත් ඒකයි සීලෙටත් ඉතින් ඒක වෙන්නකොට ඒන විමුක්තිය මේ ලෝකෙට ඇයිද නැහැ මේ ලෝකේ තියෙන ඔක්කොම අර අරයට වැඳගෙන මෙයාට වැඳගෙන සම්ප්‍රදාය රැකගෙන යන ක්‍රමයන් අපි තේරවාදී කියන්නේ. ඒක තිබිච්චාවයි. හැබැයි තේරවාදී අගය කරනවා දසංග සමන්නාගත මේ එතකොට අෂ්ටාංග ආරි අෂ්ටාංග මාර්ගය නෙමෙයි. ආරි දසංග මාර්ගය කියලා කියන්නේ. ඉතින් එතෙන් යනකොට ඒ පුද්ගලයා මේ මාර්ගය අතර දුරස්ථ භාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ මාර්ගය නිම කරනවායි කියන එක. ඉතින් සාමාන්‍යයෙන් කියලා වචනේ විශ්ව කරන්න බැරි දේවල්. නමුත් ඒක නම් කරලා ඒක සඳහා පොඩි ඉඩක් කරන් දීලා තියෙන්නේ අනිකුත් කිසිම ශාසනයක ওই දෙකම නැහැ. අනිකේ තියෙන ඔක තීඳු කරන දෙයයන් ආංශේ. එහෙම නැත්නම් කර්මේ සහ කර්මඵලය මේක නැහැ. මේක මෙහෙම දෙකක් තියෙනවා. එහෙම තීඳු කරන උඹත් නැහැ ඔය සම්මා ඥාන සම්මා විමුක්ති වෙනට උඹත් නැහැ. හැබැයි මේ ඥාන ඒ සම්මා විමුක්ති සම්මා ඥාන බලන නිරීක්ෂණයක් ඉතුරු වෙනවා. නිරීක්ෂකෙක් නැති වෙනවා. ඉතින් එයා ජීවත් වෙන තාක්කල් එයා දැකපු නිරීක්ෂණය තව කෙනෙකුට සම්බන්ධ කරන්න පුළුවන්. මොකද මිනිස්සෙක් වශයෙන් ඉන්නේ. හැබැයි එයා මිනිසෙකුත් නෙවෙයි. ඒක නිසා බුදුජානනාංශේ ඒ අවුරුදු 45ක් ජීවත් වෙච්ච කාලය තුල උන්වහන්සේට දැකව ගන්න දැක්විච්ච දේවල් ඇති ඇඟිච්ච දේවල් ඉදිරිපත් කරා. අවුරුදු 45යි සාරාංශික කල්පලක්ෂය පෙරුම් පුරලා අපිත් එක්ක ගත කිරේ අවුරුදු 45යි. ඒ 45ත් නැති වුණා නම් අපිට මේ පසේ පුදුරජාන් වහන්සේ නමක් පහළන වගේ තමයි සම්මා සම්බුදුරජාන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ උත්සාහ කරා මේ තේරුම් ගන්න බැරි මේ පොඩි ළමයින්ට මේ කියලා දෙන්න වගේ ඉස්කෙඩියෙකුට කියලා දෙන්න හැදුවොත් මේ අපි උබේ ජීවි අපිට ගොඩමිවි ඉන්න පුළුවන් කියලා ඉස්කෙඩිය පිළිගන්න කැමති නැහැ. අම්මා තමයි අම්මට පුළුවන් උඩපීම දෙකේම ඉන්න අපිට බෑ. ඉතින් ඒ දරුවට කියලා දෙන්න උත්සාහ කරන්නේ වේ දරුව අහන ප්‍රශ්නයක් අම්මයි උඹ කොහෙද ගියේ කියලා අම්මා කියනවා එතකොට කියනවා මම ගොඩබිමට ගියායි කියලා ගොඩබිම කියන්නේ මොකද්ද මෙහෙම එකක් තියෙනවා ඉතින් කොහොමද ඉන්නේ අපිට බෑනේ යන්න ඉතින් කොහොමද අම්මා යන්නේ අම්මට කට උත්තර නැති වෙනවා අම්මා කියනවා ඕම ඉරපංකෝ ඉරපංකෝ උඹටත් ওই ටික වෙයි එදාට උඹටත් තේරෙයි ඉතින් ඒකට අර මේ කාලේ උත්තරයක් වෙනවා ඉතින් ඔය වගේ ප්‍රශ්න හරියට ඔය මේ දර්ශනය ගැන කතා කරනකොට සාකච්ඡා කරනවා ඉතිව භාෂාවකින් හෝ sannivedanike ළඟා වෙන්න බෑ. හැබැයි එහෙම දෙයක් තියෙන බවට ආසනයක් පනවලා තියෙනවා. ආසනි කෙනෙක් නැහැ. ගෞරවයට ආසනයක් පනවලා තියෙනවා. ආසනි කෙනෙක් නැහැ. මොකද සම්මා ඥාන සම්මා විමුක්ති වලට යනකොට මේ පුද්ගලෙක් එතන හිටින්න බෑ. නමුත් එයාට පුළුවන් ශක්තියක් තියෙනවා. තමන් ලකින තමන් අත්දකින්න දේ කියන්න ඇහෙන්නේ නැහැ කාටවත්. මොකද ඒව ආර්ථ සිද්ධියක් ගෙනත් දෙන්නේ නැහැ නේ. බඩ පිරෙන්නේ නැහැ නේ කාටවක. සල්ලි හම්බෙන්නේ නැහැ නේ කාටවක. මේ ගතම් එකක් නැහැ නේ. ඒ නිසා ඒව බුදුරජාණන් වහන්සේ සේවයේ ඉෂ්ට කරලා තියෙනවා. මේ දිගට අපි කරගෙන යන සතිය වඩාන යනකොට ඒවයි කැටේටත් සල්ලි වැටෙනවා. කාගෙට යනවද කියලා කියන්න දන්නේ නැහැ. ඒ නිසා අපි කරන්න තියෙන්නේ ඒ ටික ලැබෙනවා කියන සද්ධාවෙන් කරගෙන යනවා. ලැබුණාට පස්සේ ඒ සද්ධාවත් නැතිලයි. හොඳයි අපි එහෙනම් පාලේ කුටියෙන් ඉල්ලා හිටන සමාප්තිය සටහන් කරන්න කියලා.
පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සෙනසුරාදා දවස් සිදු කරනු ලබන ධර්ම සාකච්ඡාවේ කාලය දැන් මේ නිමා වුණේ. සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නය යෝගාවචර පිරිස දෙස් විදෙස් සදහා ඇති පිරිසත් එකතු වුණු ධර්ම සභාවක ඉදිරිපත් කරන්ට ඉඳලු ධර්ම කාරණා බණ පුතිනොත් ඒ වගේම තම තමන් කරන භාවනා තුළිනොත් තම තමන් තුළ තියෙන ප්‍රශ්න ඒ නායක පූජනීය නායක ස්වාමීන් වහන්සේ විසින් ඒව පැහැදිලි කරමින් පිරිසුදු කර දෙමින් තම තමන්ගේ ගුණ වඩා ගන්නට අවස්ථාව සලසා දෙමින් ලබා ගත්තා වූ පිනොත් අප සැම සම්බන්ධ වෙමින් සාගතයට සම්බන්ධ වීම අත්පත් කරගත්තා වූ පිනොත් අපටත් ලොවැස්සෙමටත් නිවෙනින් සැනසෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළ මෙසේ පින් දෙමු. ඉත්තාවතා ජාමේ සම්බ